සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද මේ භාවනා වැඩසටහනේ හතරවෙනි දිනේ මේ වන විට මේ පින්වතුන් ආනපාන සති සමාධිය පිළිබඳව යම් පැහැදිලි දැනීමක් තියෙනවා. මේක ප්‍රායෝගිකව කරන්නට අවශ්‍ය දෙයක්. ප්‍රායෝගිකත්වයට පත් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය, කායගත සති සූත්‍රය, මහා රාහුලවාද සූත්‍රය, මේ ආදී බොහෝ සූත්‍රවල එවගම සූත්‍ර ධර්ම සිය ගණනක මේ එකම ධර්මය නිවනට උපකාරවන සතරාතිපට්ඨානය වැඩෙන එකම ධර්මය ආනපාන සති සමාධිය කියන එක පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? එදිනෙදා අනිකුත් වැඩ කරන ගමන් මේ සම්බන්ධ පැහැදිලි කරපු නිවැරදි ප්‍රායෝගික මඟ පෙන්වා වදාළ සූත්‍රයක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය. මොකද සූත්‍රය? ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය අපේ පිරිත් පොතේ තියෙනවා. බොහෝ අය මේක සජ්ජායනා කරනවා. අද වහිර බහුලව ගිරිමානන්ද සූත්‍රය බොහෝ විට සජ්ජායනා කරනවා. නමුත් මේ පිළිබඳව අපි මේ පරම අර්ථය, ධර්ම අර්ථය, ලෝකයෙන් එතෙර වෙන්නට උපකාර වන ලෝකෝත්තර අර්ථය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් මේ ගිරිමානන්ද සූත්‍රයේ ඉදිරිපත් කරපු දස සංඥා කෙනෙකුට භාවිතයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ දස සංඥා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව කරන්නටයි. ඒ අනුව අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දේ වචනෙන් වචනේ පොඩ්ඩක් හොයලා බලමු. ඒකන් සමයම් භගවා සාවත්‍යං ඉහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමේන ආයස්මා ගිරිමානන්දසු ආබාධිතෝ හොති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. අතකෝ ආයස්මානන්දු ඒන භගවා තේරුපලං උපසංගමිතා භගවන්තං අභිවාදිතා ඒකමන්තං නිසිදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං හේතදෝතු. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ කියලා. සාදු බන්තේ භගවා ඒන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදාය. සචේකෝත්තම් ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයාති තානංකෝ පණීතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම් බේය. මේ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙන වචනයක් තියෙනවා. ඨානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්පේ. මේක මේ එක පුද්ගලයෙකුට කියපු සූත්‍රයක්, දේශනාවක්, බුද්ධ මන්ත්‍රයක් නෙමෙයි, බේතක් නෙමෙයි, උපදේශක් නෙමෙයි. යං ගිරිමානන්දස්ස භික්කුණෝ, මේ මාගදී භාෂාවේ මේ වචනය අපි නිවැරදිව තේරුම් ගත යුතු. මෙතන තියෙනවා වචන තුනක්, ගිරි මා නන්දි. නන්දි කියන්නේ කැමැත්ත, මා කියන්නේ මිදී නිදහස් විය යුතු, ගිරි කියන්නේ දුක්ඛන්ද. මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම හොඳයි ප්‍රියයි මනාපයි කියලා උපාදානය කරගත්තනම් යමෙක්, ඒ පුද්ගලයාට කියනවා ගිරිමානන්දස්ස. මේ ගිරි කියන්නේ කන් දුක්ඛන්ද, මා කියන්නේ මිදී නිදහස් විය යුතු. ඒ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද, මිදී නිදහස් වෙන්නේ නැතුව ඒ ප්‍රිය මනාප දෙයට ඇලීම, අප්‍රිය අමනාප දෙයට ගැටීම, ප්‍රිය අතර වැරදිසේ මැනීම. යම් කෙනෙක් හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා කැමැත්තෙන්ම උපාදානය කරගන්නවා නම්, අල්ල ගන්නවා නම්, ඒ පුද්ගලයා නන්දි. දැන් මේ නන්දි කියන වචනේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඡන්ද කියන වචනෙට තව වචනයක් නන්දි, ඉච්ඡ කියන වචනෙට තව වචනයක් නන්දි. ඉච්ඡ, ඡන්ද, නන්දි කියන වචන තුනම කැමැත්තට ප්‍රකාශ කරන වචන. ඒ නන්දි අභිනන්දනය වෙනවා, අභිනන්දි. අභිනන්දනය වුණාම තමයි පුද්ගලයෝ මේ සංසාර ගමනේ අර අභි ඉච්ඡ කියන තත්ත්වයටපත් වෙලා මේ සසර ගමනට දැඩිව බැඳීම. ඒ නිසා මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද නිවැරදිව නොදන්නා, ඒ මිදී නිදහස් විය යුතු දුක්ඛන්දෙන් මිදෙන්නට බැරුව ඒ දුක්ඛන්ද අල්ලාගෙන උපාදානය කරගෙන කැමැත්තෙන්ම පවත්වගෙන යන පුද්ගලයන්ට කියනවා යං ගිරිමානන්දස්ස. දැන් මේක රෝගයක්, මේ දුක්ඛන්ද රෝගයක්. ඒක නිසා ආබාධිකෝ, දුක්ඛිතෝ, බාල්හෝ, ගිලානෝ. ගිලාන බවට, බාල බවට, ආබාධිත බවට, දුක්ඛ බවට හේතු වෙන්නේ මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම උපාදානය කරගෙන අල්ලගෙන ඒක පරිහරණය කරමින් භාවිතා කරමින් ඒක හොඳයි වටිනවා සාරයි ප්‍රියයි මනාපයි කියලා යමේ කටයුතු කිරීම. ඒ නිසා මේ රෝගය එක්කෙනෙකුට තියෙන රෝගයක් නෙමේ, සියලුම පෘථග්ජන පුද්ගලයන්ට තියෙන රෝගයක්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කියලා. මේක පැහැදිලිව තියෙනවා, යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්බේ. මේ ආබාධය සාමුලින්ම මේ ආබාධයේ මිදී නිදහස් වෙන්නට පුළුවන් නිවැරදිව මේ දස සංඥා දැන ඉගෙන භාවිතා කළොත්, ආනපාන සති සමාධිය ආකාරය. ඒක නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ සියලුම කෘතඥ පුද්ගලයන්ටයි. සියලු පෘථග්ජන රෝගීන් මේ භව රෝගයෙන් පෙළෙන පුද්ගලයෝ. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේක මේ දැන් අපි අද හිතන්නේ, අපි අද සම්මතයෙන් උගන්නන්නේ එක හාමුදුරු නමක් ඇඳක නිදාගෙන හිටියා, නැකිටින්න බැරුව, කතා කරන්න බැරුව, බොහොම දුකෙන් බාධව ගිලානව වේදනාවෙන් ඒ හාමුදුරුවගාවට ඒ හාමුදුරුව ගැන ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේට. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ පිරිතක් දුන්න, මේ දස සංඥා ගායනා කරන්න කිව්වා. ඒ ගායනා කිරියාට පස්සේ ඒ හාමුදුරුවෝ ඒ දුකෙන් මිදුණා කියන එක තමයි අපි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් හිතන්නේ කියන්නේ. නමුත් පින්වතුනි, සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ දුක්ඛන්දෙන් මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද උපාදානය කරගෙන ඒක නන්දිසි කැමැත්තෙන්ම ඒ දුක්ඛන්දට අහුවෙලා තියෙනවා. ඒකයි මේ සියලු පුද්ගලයෝ දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ කියන තත්වයට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ භාග්‍යවතුන් වහන්සේ, බුදුපියාණන් වහන්සේ එක පුද්ගලයෙකුට පමණක් කියපු දෙයක් නෙමෙයි මේක, සියලුම පෘථග්ජන පුද්ගලයන්ට මේ සංසාර භව රෝගයෙන් මිදී නිදහස් වෙන්නට නිමරදිව මේ දස සංඥා ඉදිරිපත් කළා. ඒක හොඳට තේරුම් ගත යුතු පළවෙනි කාරණේ. මේක තේරුම් ගත්තට පස්සේ මේ දස සංඥා කොහොමද භාවිතා කරන්නේ, මොන ආකාරයටද මේ ආනපාන සති සමාධියට ගැළපෙන ආකාරයට භාවිතා කරන්න කියන එක සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මාගදී භාෂාවෙන්. මේක කතමා දස, අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුදයත් සංඥා, සබ්බේ සංකාරේසු අනිත්‍ය සංඥා, ආනපාන සති, ආනපාන සති. මේ තමා දස සංඥා. දැන් මේක මේ විදිහට කියවා කියවා ඉන්න දෙයක් එහෙම නෙමෙයි. කියවා කියවා හිටියට සත්‍යයනා කළාට හරියන්නේ නැහැ. මේක මාගදී වචන, මේ දස සංඥා. ඒ නිසා මේ හැම සංඥාවකම යම් ප්‍රායෝගිකව අපි කළ යුතු දස්තාවය තේරුම් ගත යුතු දෙපැත්තක් තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එක පැත්තක් කිව්වහම දෙපැත්තම දස්තාවය තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙකුට මිසක මේ දස සංඥා ආනපාන සති කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනික මේක මාගදී වචන. මාගදී වචන මේ පැත්තේ නම් මේ පැත්තට ලියන්නේ කියවන්නේ. ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. අනිත්‍ය සංඥා නෙමෙයි මේක, සංඥාවේ අනිත්‍ය බව. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා, අනුපස්සනා කළා, සංඥාවේ නිත්‍ය බව හිතෙන් අයින් කරන්න ඕන. ඒක නිසා සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන්නේ නිත්‍ය බව අයින් කරන්න. දැන් අපි හිතමු තරහ නිත්‍ය වෙලා තියෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම ඒ අපිට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන පුද්ගලයෙක් නම් අපි තුළ අර සංඥාව නිත්‍ය වීම නිසා තරහ අලුතෙන් අනුසය හැටියට උපදිනවා. ඒ නිසා අපි අනිත්‍ය අනුපස්සනා කළ යුත්තේ නිත්‍ය සංඥාව පජහති කරන්න. අනිත්‍ය අනුපස්සී විහරති නිත්‍ය සංඥා පජහති. ඒ නිසා මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරලා නිත්‍ය බව අර වැරදි සංඥාවේ නිත්‍ය බව අයින් කරන්න ඕන. මේ නිත්‍ය බව ඇහෙන් දකින රූප සංඥාවට, කනෙන් අහන ශබ්ද සංඥාවට, නාසයෙන් ගන්න ගඳ සුවඳ සංඥාවට, දිවෙන් ගන්න රස සංඥාවට, කයට ලැබෙන පොට්ටබ්බ පහස සංඥාවට, මනසෙන් ගන්න ධම්ම සංඥාවට අපි ප්‍රිය මනාප නම් නිත්‍යසේ ඇලෙනවා, පටිච්ච වෙනවා, අභිච්ච වෙනවා. අර අප්‍රිය අමනාප නම් ඒත් නිත්‍ය වෙනවා, අභිච්ච වෙනවා. මැන්නොත් සංසන්දනය කළොත් ඒ අර නිත්‍ය සංඥාව හිතේ පැලපටියම් වෙනවා. රාගේ ද්වේෂය මෝහය තුනම උපදිනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ හිතට වැරදි සංඥාවක්, රාගී ද්වේෂී මෝහි වැරදි සංඥාවක් ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම එන්න පුළුවන්. ආවොත් ඒක නිත්‍යසේ පවතින නිසයි අපිට ඒක දුකක් වෙන්නේ, ඒකේ ඵලය දුකක් වෙන්නේ. නමුත් අපි ඒ ප්‍රිය මනාපදී නිත්‍ය නම් අපි හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා ඒකට ඇලිනවා. නමුත් ඒක ඒ ආකාරයට අපිට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ, නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ස්වභාවය විපරිණාමයට පත් වෙලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා අපි හැම අවස්ථාවකම මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ සංඥාවේ නිත්‍ය බව නොපවතින බව පසක් කොට දැක ගන්නයි. ඒ සංඥාව කොයි වෙලාවක කාගේ හිතට ආවත් ඒ ආපු වෙලාවේ යම් කැළඹීමක්, කම්පනයක්, කිටි කැවීමක් වෙනවා. නමුත් ඒ කැළඹීම, කම්පනය, කිටි කැවීම නිත්‍ය වෙන්නේ නැහැ. නැවත නැවතත් යලි යලිත් ඒ සංඥාව හිතට එන්නේ අර නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ, අස්මිමානේ ඒක බැලඳ ගත්ත නිසයි, ඒක උපාදානය කරගත්ත නිසයි. ඒ නිසා මේ ප්‍රිය මනාප වූ මිහිරිදේ නිත්‍යසේ නොපවතින බව, අප්‍රිය අමනාප අමිහිරි වූදේ නිත්‍යසේ නොපවතින බව, මේ ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කළ මැනීම නිත්‍යසේ නොපවතින බව අපි යථාභූත ඥාන දර්ශනයෙන් තේරුම් ගත යුතුය. ඒ අනුව සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා, සංඥාවේ නිත්‍ය බව පජහති ප්‍රහාණය කිරීම ආනපාන සති සමාධියෙහි යෙදීමයි, ප්‍රායෝගිකව යෙදීමයි. දැන් උදාහරණයක් කියනවා නම් අපේ හිතට රාගයක් ආවොත්, ද්වේෂයක් ආවොත්, මෝහයක් ආවොත් ඒ එක දිගේ අපි රෝධ ගහන්නේ, රවුම් ගහන්නේ, සමුදය උපදවා ගන්න එක නිත්‍ය වූ නිසා තමන්ගේ හිතේ එක නිත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරලා නිත්‍ය බව ප්‍රහාණය කරනවා නම් අපි එකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. මේ කානපාන සති සමාධිය ප්‍රායෝගිකව භාවිත කිරීම. දෙවෙනි එක අනත්ත සංඥා. සංඥාවේ අනත්ත බව අපි මෙනෙහි කරන්නේ, අනුපස්සනා කරන්නේ සංඥාවේ අත්ත බව ප්‍රහාණය කරන්නටයි. අත්ත බව කිව්වේ අස්මිමානය, මමත්වය, මඤ්ඤතාවය, තම්මතාවය, මගේ එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන තත්ත්වය තමයි අත්ත බව. මේ අත්තසේ යමක් මමත්වයෙන් මඤ්ඤතාවයෙන් කාටවත් පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සංඥාවේ අනාත්ම බව මෙනෙහි කළ යුත්තේ, අනාත්ම බව වෙන බව මෙනෙහි කළ යුත්තේ මේ හිතේ ඇති වූ අත්ත බව. අත්තාතිවා වඩෙන්ය කියලා බුදුහාමුදුරුවෝ. ඒ නිසා අත්තසේ පවත්වන්න බෑ, ඒක වැරදි. ඒ වැරද්ද අපි අයින් කරන්නයි අනාත්ම සංඥාව, සංඥාවේ අනාත්ම බව අනුපස්සනා කරලා මෙනෙහි කළා අත්ත බව පරිහාටි කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, ඉතින් ඉවත් කරන්න ඕන. ඒක නිසා මෙතන ද්වචාවේ තියෙන්නේ ආනපාන සතිය මෙතන තියෙනවා. ඊගාවට සංඥාවේ අසුභය, අසුභ සංඥා. මේ සංඥාවේ අසුභය අපි මෙනෙහි කළ යුත්තේ මේ සංඥාවේ සුභ බව, සුන්දර බව හිතෙන් අත්කරන්න. මේ සුන්දර බව, සුභ කියන්නේ සුන්දර බව, සුන්දර කියන්නේ ගින්දර මතු වෙන තැන, සුන්දර කියන්නේ දරසුන් වෙනවා, ගින්දර මතු වෙනවා. ඒ නිසා අපි යම් ආකාරයක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් දැක්ක ඇහුව ගින්ද දෙයක් සුන්දරයි කිව්වොත්, හොඳයි කිව්වොත්, ප්‍රියයි මනාපයි කිව්වොත් එතන ගින්දර උපදිනවා. ඒ නිසා අපි අසුභය අනුපස්සනා කළා සුභ බව, සුන්දර බව හිතෙන් අත්තරින් පජාති. මේක දෝතාව, මේක ආනපාන, මේක හොඳට තේරුම් ගත යුතුයි. ඊළඟට සංඥාවේ ආදීනව අපි මෙනෙහි කළ යුත්තේ ආස්වාදය හිතෙන් ඉවත් කිරීමටයි. එතකොට ආස්වාදයට අපි ඇලුනොත් අපිට නියත වශයෙන්ම ආදීනව උරුම වෙනවා. ඒ නිසා සංඥාවේ අපි ආදීනව මෙනෙහි කරන්න ඕන. එතකොට ආස්වාදය විඳීම අත්හැරෙනවා. ආස්වාදය පජාති, නිසරණයට පත් වෙනවා. ඒ නිසා මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආස්වාදය හිතෙන් අයින් කරන්න ඕන. දැන් අපි ප්‍රියමනාප වූ මිහිරි දෙයකට ඇලෙන්නේ, එක නිත්‍ය කරගන්නේ, එක සුඛයි අත්තයි කියලා තමන්ගේ වසඟයට ගන්නෙ යම් ආස්වාදයක් තියෙන නිසා. හැබැයි ඒ ආස්වාදය අපිට ඒ අල්ලගත්ත මොහොතේ පටන් බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. බලයක් සේ අපි කල්පනා කළත් ඒ බලය බරක් වෙනවා. ඒ නිසා ඒක කල්පනා කරොත් මේක මං අල්ලගන්නේ එක බරක්, බයක්, බැම්මක්, බැඳීමක්, මේකෙන් මම මිදී නිදහස් වෙන්න ඕන කියලා අර ආදීනව මෙනෙහි නොකර ආස්වාදයෙන් මිදෙන්න බැරි කමක් තියෙනවා. ඒක පුතග්ජන පුද්ගලයන්ගේ ස්වභාවය. ඒ නිසා සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදයෙන් මිදෙන්න. ඊළඟට සංඥාවේ පහන සංඥා. අපි මේ උපාදානය කරගන්නෙම මේ පහන සංඥාව නොකරන නිසා. ඒ නිසා මේ කාමච්ඡන්දය ආදී බොහෝ දේ අපි උපාදානය කරගන්නේ මේ පහන සංඥාව නොදන්නා නිසා. ඒ නිසා සංඥාව ප්‍රහාණය කරලා අපි මේ පරිවර්ජනා පහතබ්බා කරලා එකෙන් මිදී නිදහස් විය යුතුයි. පහන සංඥාව වඩලා උපාදානයේ හිතෙන් අත්තර ගත යුතුයි. ඒ වගේම විරාග සංඥාව, සංඥාවේ විරාගය වැඩිය යුත්තේ රාගය හිතෙන් අයින් කරන්නටයි. රාගයෙන් වෙන්වීම විරාග සංඥා. එනිසා මේ විරාග, විරාගානුපස්සී විහෙරති රාගං පජහති. ඊළඟට නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති. එවගේම සංඥාව නිරෝධ කළ යුත්තේ මේ රෝධ ගැහීමෙන් ඒ සංඥාව දිගේ සංචේතනා පැවැත්වීමෙන් රෝධ ගැහීමෙන් සමුදය උපදිනවා. ඒ නිසා සමුදය ඉවත් කරන්න නම් රෝධ ගැහීම නවත්තලා සංඥාව නිරෝධ කළ යුතුයි. නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති. ඊළඟට සබ්බලෝකේ අනබිරත සංඥා. මේ අනබිරත සංඥා අපි මෙනෙහි කළ යුත්තේ අබිරත සංඥා හිතෙන් ඉවත් කිරීමටයි. අබිරත සංඥා තුනක් තියෙනවා බුදු දේශනාවේ. පුඤ්ඤ අභි සංකාර, අපුඤ්ඤ අභි සංකාර, අනිඤ්ඤ අභි සංකාර. එයට කියනවා අබිරත සංඥා. ඒවා කෙරෙහි කෘතඥ ලෝකයා දැඩිව බැඳිනවා. රත අබිරත වෙනවා. එනිසා පුඤ්ඤ අභි සංකාර වෙනවා, අපුඤ්ඤ අභි සංකාර වෙනවා, අනිඤ්ඤ අභි සංකාර වෙනවා. මේක පිළිබඳව ඉස්සරහට ටිකක් විග්‍රහ කරනවා. එනිසා මේ අනබිරත සංඥාව මෙනෙහි කර යුත්තේ අබිරත සංඥාව ඉවත් කිරීම සඳහායි. ඒ වගේම මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලුම සංකාර පිළිබඳව අනිච්ච අනුපස්සනා කළ යුත්තේ මේ දුකෙන් මිදෙන්නටයි. නිච්ච බව හිතෙන් අයින් කරන්නටයි. අනත්ත හිතෙන් අයින් කරන්නටයි. අත්ත සංඥාව හිතෙන් අයින් කරන්නටයි. එනිසා දැන් අර සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. මේ තුන තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. එතෙන්දි මේ නිච්ච බව, අත්ත බව, සුඛ බව, සුව බව හිතෙන් අයින් කරන්න. එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක මායාවක් පමණයි. ඒ අනුව ආනාපාන සති සමාධිය වැඩිනවා. දැන් මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ සංඥා දස සංඥා සූත්‍රේම අපි මේක නිකන් ගිරව්වගේ කිව්වට හරියන්නේ නැහැ. මේ දස සංඥා භාවිතයට ගන්න. ඒකිනා දැන් මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක හොඳට තේරුම් අරගෙන භාවිතයට ගන්න. මේ භාවිතයට ගන්න කොහොමද? අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ත සංඥා පජහති, අසුභානුපස්සී විහෙරති සුභ සංඥා පජහති, ආදීනානුපස්සී විහෙරති ආස්වාදං පජහති, පහන සංඥා විහරති උපාදානං පජහති සබ්බූපදි පජහති, විරාග සංඥා පජහති රාගං පජහති, විරාගානුපස්සී විහරති රාගං පජහති, නිරෝධානුපස්සී විහරති සමුදයං පජහති. මේ ආකාරයට යම් අපි එක සංඥාවක් එකක් ආන කරනකොට අනිත් පැත්ත පාන වෙන්න ඕනේ. හොඳ දේ මෙනෙහි කරනකොට නරක දේ හිතෙන් අස් කරන්න ඕනේ. නරක දේ හිතෙන් අස් කරනකොට හිත හිස් වෙන්නට ඉඩ නොදී හොඳ දේ එතනට ඇතුල් කරන්න ඕනේ. එහෙම නොකොළොත් අසඤ්ඤ වෙනවා, විසඤ්ඤ වෙනවා. අර නේව සංඥා නා සංඥා තත්වයට පුද්ගලයේ පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන කියන එකේ තේරුම, ආනපාන සති සමාධිය කියන එකේ තේරුම මේ හොඳ දේ ඇතුළට ගැනීමත් නරක දේ එතනින් පිට කිරීමත්. එමනන්න නරකදය ඉතිං අයින් කරලා ඒ හිස්වන තැනට හොඳදේ ඇතුළු කිරීම. එනිසා මේ අනිච්ච සංඥාව මෙනෙහි කළ යුත්තේ අර වැරදි සංඥාව නිච්චසේ සුකසේ අත්තසේ කැනීම නවත්තන්න. මේ වැරදි සංඥාවේ අනත්ත බව මෙනෙහි කළ යුත්තේ අත්ත බව වැරදි නිසා ඒ වැරද්ද හිතෙන් අයින් කරන්න. සංඥාවේ අසුභය මෙනෙහි කළ යුත්තේ මේ සුන්දර බව සුප බව වැරදි නිසා ඒ වැරද්ද හිතෙන් අයින් කරන්න. ඒ වගේ මේ දස සංඥාවෙම තියෙනවා දතාව. එතකොට අපි මේක භාවිතා කරන්නවා කියන්නේ මේ දෙපැත්තම බලලා මේ දෙපැත්තෙන් අපි ඇතුළට ගත යුතුදේ ගන්න පිට කළ යුතු බැහැර කළ යුතුදේ බැහැර කරන්නත් ක්‍රියාකිරීම සඳහා. මේ දෙකම කළේ නැත්නම් එක ආනපාන සති සමාධියක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගත යුතුයි. එතකොට මේ මාගදී වචන ටික නිකම් ගිරවෙක් වගේ එහෙම නැත්නම් කටපාඩම් කරගෙන කිව්වට හරියන දෙයක් නෙමෙයි. මේ රෝගී බව, බාල බව, ගිලාන බව, ආබාධිත බව කිසිසේත්ම සුවපත් වෙන්නේ නැහැ. මේ බව රෝගයෙන් මිදී නිදහස් වෙන්න බෑ. නිවැරදිව මේ දස සංඥා භාවිතා කළ යුතු ආකාරය දැනගෙන ආනපාන සති සමාධියට අදාළ වන ලෙස භාවිතයට ගත්තේ නැත්නම්. ඉතින් ඒ නිසා පින්වතුනි මේ දස සංඥා කියන්නේ මුළු නිවන් මගට උපකාර වන සියලුම කරුණු මෙතන අදාළයි, අඩංගුයි, අන්තර්ගතයි. මේකේ මේක විතරක්ම ඇති මේ භවරෝගයෙන් සදහටම මිදී නිදහස්ව මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සාමුලින්ම උදුරා බුද්ධ බවට පත්වන්නට. එනිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දස සංඥා ඉදිරිපත් කළේ සියලුම පෘථග්ජන රෝගීන්ටයි. යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කිව්වේ ඒකයි. එක්කෙනෙකුට එහෙම නෙමෙයි. මේක ඕන කෙනෙකුට අදත් අදාළයි, හෙටත් අදාළයි, එදත් අදාළයි, අනාගතයටත් අදාළයි. ඊළඟට ඒ දස සංඥා බුදුහාමුදුරුව බොහොම කෙටියෙන් විග්‍රහ කරලා මේ කාඩියට තේරුම් නොගත්තොත් මේ දස සංඥා භාවිතයට ගත්තේ නැ, නිකං කියවගෙන ගියා වේද මහත්තයාගේ වේචීට්ටුව කියවගෙන ගියාට රෙදේ සනීප වෙන්නේ නැ. වේචීට්ටුව තියෙන්නේ මේක හරියට කියවලා බලලා හරියට තෝරගෙන ඒ බේට හොයාගෙන ඒ ක්‍රමය හොයාගෙන හැදිය යුතු එකට අනුපාන දාලා බේට බිව්වත් විතරයි රෝගය සනීප වෙන්නේ. මේක කියවුවට අර අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ ඒවා කිව්වට වැඩක් වෙන්නේ. ඒක නිසා මේ වචනවල නෙමේ තියෙන්නේ මේ ප්‍රායෝගිකව අපි මේ පිළිවෙත ප්‍රතිපදාව පරියාය අනුගමනය කිරීම තුළයි නිවන ඉදාසියම විමුක්තිය තියෙන්නේ. එනිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන් ඊළඟට එකින් එකටම එකින් එකටම බුදුහාමුදුරුව මේ ගිරිමානන්ද සූත්‍රයේ නැවතත් මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ ඇයි, අනත්ත බව මෙනෙහි කළ යුත්තේ ඇයි, අසුභය මෙනෙහි කළ යුත්තේයි ආදී වශයෙන් විග්‍රහයක් කරනවා. ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතවා, රුක්කමූලගතවා, ශුඤ්ඤාගාරගතවා, ඉතිපටිසංතික්කති, රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්චන්ති. මේ පංචස්කන්ධය පිළිබඳවම අපි කැමතිසේ නිත්‍යසේ පවත්වන්නේ නැහැ. එතකොට රූපං අනිච්චා කිව්වහම මේ රූපේ නිත්‍යසේ පවත්වන්න බැරි බව අපි අවබෝධ කරගන්නවා. වේදනා අනිච්චා කිව්වහම මේ වේදනාව නිත්‍යසේ පවත්වන්න බැරි බව අපි අවබෝධ කරගන්නවා. ඒ වගේ මේ පංචස්කන්ධයම අපි නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්න නිසයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ. මේකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් ගත්තොත් අපි කිසි කෙනෙක් මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. හැබැයි පරිහරණය කරනවා. ඒ නිසා පංචස්කන්ධය පරිහරණය කිරීම නෙමේ බාධකය, පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි. මෙහෙම උපාදානය කරගන්නේ මේක නිත්‍යසේ සුඛසේ අත්ථසේ මගේ කොට මම කොට මගේ වසඟේ පාත්ව ගන්න පුළුවන්සේ නිත්‍යසේ මනාපසේ මට මේක පාවිච්චි කරන්න පුළුවන් කියන නිත්‍ය සංඥාව තියෙන නිසයි. ඒ නිසයි අපි මේ පංචස්කන්ධයම අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ. මේක තේරුම් ගත යුතු දෙයක්. ඊළඟට අනාත්ම සංඥා. දැන් මෙතන මේ පංචස්කන්ධය තමයි අනිත්‍ය මෙනෙහි කළ යුත්තේ, අනාත්ම මෙනෙහි කළ යුත්තේ. දානන්ද බිකු අරඤ්ඤගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉදිපත්සන්ති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතමනත්තා සද්දමනත්තා ගානමනත්තා ගන්ධානත්තා දිවානත්තා රසානත්තා කායනත්තා පොට්ටබ්බානත්තා මනානත්තා ධම්මා අනත්තා. මෙතන තියෙන්නේ අජ්ජත්තික බාහිර ආයතන 12 අනත්ත බව, අත්ත නොවන බව. එනිසා මේ අපි අර පටිච්ච වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං උපදින්නේ ඒක අත්තසේ මම කොට මගේ කොට විෂයාකාර වූ සක්කාය දිට්ඨියේ අර රූප වේදනා සංඥා සංකාර දකින්නේ මේ ඇහි කනේ නාසයේ ආයතන තත්වයක් පවතින නිසායි. ඒ නිසා මේක මේ ආයතන 12 අපි අනාත වෙන දේවල් බව තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගන්න දේවල් අත්තසේ අස්මිමානයෙන් ගැනීම වැරදි. ඒකෙන් මිදී නිදහස් වෙන්න නම් අනත්ත අනුපස්සනා කරලා අත්ත සංඥාව ප්‍රහාණය කරන්නට ඕන. මෙතන ඉන්ද්‍රිය සංවරය කියන එක තමයි විග්‍රහ කරලා තියෙන්නේ. දෙවෙනි එක, තුන්වෙනි එක අසුභ සංඥා. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. දැන් හොඳට කාටත් සිහිපත් වෙන්න ඕන මේ අසුභ සංඥා. අර මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? පටික්කුල මනසිකාරය මෙනෙහි කිරීම වෙන මොකක්වත් නෙමේ. එතකොට මේ දෙතිස් කුණප කොටස් අපි මේ ආකාරයට මෙනෙහි කළ යුත්තේ මේ අපි උපාදානය කරගන්නේ අපි ඒක ඝණයක්, ඝන සංඥාවක් හැටියට, දුව සංඥාවක් හැටියට, සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට දකින නිසයි අපි ප්‍රියමනාපකමෙන් අර සුන්දර බව දකින්නේ. ඒ සුන්දර බව අපිට අත්තරින්න නම් අර අසුචිනෝ පච්ච වෙක්කති. ඒ නිසා මේ අසුභය අපි මෙනෙහි කළ යුත්තේ මේ සුභ බව, සුන්දර බව තියෙන ඝන සංඥාවේ, සත්ව පුද්ගල සංඥාවේ, නිත්‍ය සංඥාවේ. ඒ නිසා මේ සුන්දර බව, සුභ බව අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ පටික්කුල මනසිකාරයෙන්. මේක තියෙන්නේ මේ අපි එකතු කරගත්ත කොටස් 32ක් මල්ලක් වාගේ හදාගෙන මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා අපි යම් ක්‍රියාකාරකම් කොටසක් කරනවා. මේක තේරුම් ගත්තාම අර අසුභ අනුස්සතිය වඩලා සුන්දර බව අරින්නට පුළුවන්. මේක මේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. පටිකුල මනසිකාරය කියන්නේ පිළිකුල් භාවනාවක් නෙමෙයි. අසුභ අනුස්සතිය කියන්නේ පිළිකුල් භාවනාවක් නෙමෙයි. මේ සුන්දර බව, සුභ බව, ප්‍රිය මනාප බව, මිහිරි බව අපේ හිතේ පවතින තාක්කල් අපි ඒ දේවල් උපාදානය කරගන්න. ඒවා නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවත්වනවා. ඒවට වසඟය වෙනවා. ඒවැයෙන් යම් වේගයක්, වේදනාවක් උපදවනවා. එනිසා ඒ සියල්ල අපිට නවත්ත ගන්න පුළුවන් අසුභ අනුස්සතිය වඩන සුන්දර බව, සුභ බව අපේ හිතෙන් අයින් කර ගැනීමෙන්. ඒක නිසා මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. කතමාචානන්ද ආදීනව සංඥා. ඊළඟ එක ඉදානන්ද බික්කු අරණ්‍යගතව, රුක්කමුලගතව, සුඤ්ඤාගාරගතව, ඉතිපටිසංචි බහුදුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීන. කායෝ මේ කය නෙමේ, කායෝ මේ ක්‍රියාකාරකම් නිසයි මේ ශරීර කූඩුව ඔය තත්ත්වයන්ට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ අර ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය උපදවා ගන්නකොට අපේ තුල වෙන්නේ මේ වාපිච්චෙම් රාග දේශ මෝහ වෙනස් වීම නිසා වාපිච්චෙම් විෂම වෙනවා. ඒ අනුව මේ 108ක් රෝග ඇති වෙනවා. ඒ අනුව ඉමංසුමින් කායේ විවිධ ආබාධා උපජ්ජන්ති සෙයතිදං චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, චීත රෝගෝ, කන්න රෝගෝ, ඒ වගේම මෙහෙම කියලා අන්තිමට කියනවා මේ ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා. වාපිත් සෙම් තුන විෂම වීම නිසායි මේ සියලු ආදීනව අපිට උරුම වෙන්නේ. එතකොට අපි මේ වාපිත් සෙම් සමතත්වයේ පවතිනවා නම් අපිට මේ එක රෝගයක්වත් එන්න හේතුවක් නැහැ. වාපිච්චෙම් තුන විෂම වෙන්නේ රාගය විෂම, රාගයෙන් ක්‍රියා කිරීම නිසා, ප්‍රියදේට ඇලීම නිසා සෙම් කෝප වෙනවා, සෙම් ආබාධ. ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීම නිසා පටිඝය ඇති වෙන නිසා පිත්තාබාධ. අර මෝහයෙන්, මානයෙන් කටයුතු කිරීම නිසා වාත ආබාධ ඇති වෙනවා. ඒ නිසා නොයෙකුත් ආකාරයේ රෝග ආදීනව හැටියට පුද්ගලයා තමන්ගේ ක්‍රියාකාරකම වැරදි නිසා තමන්ම හදාගන්න. ඒ නිසා මේ දුක්ඛිත බව, බාලන බව, ගිලාන බව වෙන කාගේවත් වරදක් නිසා ඇති කරගත්ත ඇති වූ දෙයක් නෙමේ. තමන්ගෙම ක්‍රියාකාරකම් වැරදි නිසා තමන්ම උරුම කරගත් අයහපත් ඵල. ඒ නිසා මේ ආදීන අනුපස්සනා කරලා අර උපාදානය කරගන්න, අර වාපිච්චෙම් වල විෂම බව නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් මෙතෙන්දී අපි මේ ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද, භාවිතයට ගත යුත්තේ කුමක්ද කියන එක තේරුම් ගන්න ඕන. ඉදානන්ද බික්කු උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං, නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. උප්පන්නූපන්නේ පාපකේ අකුසල ධම්මේ නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං බුච්චතානන්ද පහාන සංඥා. දැන් මේක අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මනෝ සමාචාරම් පාහං සංඥා පටිලාභම් පාහං චිත්තෝපපාදම් පාහං අත්තභාව පටිලාභම් පාහං ඒ වගේම අර සබ්බ ආසව සංවර පරියාය සූත්‍රයේ මේකම තියෙනවා නාදි වාසේති. එමනනම් අර අදි වාසේ මේක ගත් කරනවා. ඉතින් ඒක නිසා මේ අපිට අපි භාවනා කළා කොහේ තැනක කොතන හිටියත් අපිට ගහකුල හිටියත් ගල් ගුහාවක හිටියත් ගෙදරක හිටියත් විහාරයක පන්සලක හිටියත් ආරණ්‍යක හිටියත් මොන ආකාරයෙන් හිටියත් අපේ හිතට කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර එන්න පුළුවන් එනවා පුතග්ඥාන පුද්ගලෙක්. හැබැයි අපි විතක්ක විචාර හොඳට දැන අරගෙන ඒ සංඥා ප්‍රහාණය කළේ ඒ සංඥාව ප්‍රහාණය කළා මේ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර හිතෙන් අයින් කළා. අර අභිජ්ජා අනවිද්‍යා කරගන්න ඕන ව්‍යාපාද අව්‍යාපාද කරගන්න ඕන විහිංසා අවිහිංසා විතක්ක සවිතක්ක සවිචාර කරගන්න ඕන. ඒ අනුව අපි අර ආනපාන සති සමාධිය පිහිටනවා. පාන සංඥාව ඉවත් වෙලා අපි අර යහපත් තත්ත්වයට පිරිසිදු තත්ත්වයට හිතපත් කරගන්නවා. ඊළඟට විරාග සංඥා නිරෝධ සංඥා මේ දෙකම එකයි එක වචනයයි වෙනස්. ඉදානන්ද බික්කු අරණ්‍යගතවා රුක්කමූලගතවා සුඥාගාරගතවා ඉති පටිසංචිකති ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතු එකක්. ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ පළවෙනි පියවර දෙවෙනි පියවර සබ්බූපදි පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති. සමත විපස්සනා දෙකටම මේ රාග විරාග කළ යුතු. රාග විරාග කිරීම අවස්ථා හතරෙදිම මගඵල හතරෙදිම රාග විරාග කරන්න ඕන රෝධ නිරෝධ කරන්න ඕන. දැන් අපි සෝතාපන්න මාර්ගයේදී කරන්නේ දිට්ඨි මේ දැක්ම අපේ පිරිසිදු කරගන්නවා. ඒ අනුව මේ දිට්ඨි වශයෙන් අපිට තියෙන රාග විරාගානුපස්සනාව වල රාග අයින් කරගන්න. සකදාගාමි ඵලයේදී මේ කාමරාග ඕලාරික වශයෙන් රාග විරාග කරනවා. අනාගාමි ඵලයේදී කාමරාග පටික සාමුලින්ම විරාග කරනවා. රාග විරාග කරනවා. අරහත් ඵලයේදී රූපරාග අරූපරාග දෙකම විරාග කරලා එකෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා මේ විරාග සංඥාව නිරෝධ සංඥාව දෙකම එකට යා යුතු දෙකක්. ඒ නිසා මේ විරාග සංඥා කියන්නේ නොඇල්ම, නිරෝධ සංඥා කියන්නේ අර චක්කු සංචේතන නොපැවති, සෝත සංචේතන නොපැවති, ගාන සංචේතන ජීවා කාය සංචේතන නොපැවැත්වීම, මනෝ සංචේතන නොපැවැත්වීම. අපි සංචේතන පවත්වනවා නම් ඒ සංචේතන ආහාර සමුදයෝ සංකාර සමුදයෝ. සංචේතන නිරෝධ කළොත් ආහාර නිරෝධෝ, ඒ කරන්න සංකාර නිරෝධ. සංඥා නිරෝධයක් එහෙම කොහේවත් කොතනකවත් මේ බුද්ධ දේශනාවේ කියලා නැහැ. මේ සියලු සංඥා දෙපැත්තක් තියෙන බවයි විග්‍රහ කරලා කියලා දීලා තියෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මයක්. සංඥාවේ දෙපැත්තක් තියෙනවා, එක පැත්තක් නෙමෙයි. ආශ්‍රය කළ යුතු කොටස තියෙනවා. ප්‍රහාණය කරන්නට අනික් වැරදි දේ අනිත්‍ය අනුප අනිත් සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි නොකර නිත්‍ය බව අයින් කරන්න බෑ. සංඥාවේ සුන්දර බව අයින් කරන්න බෑ සංඥාවේ අසුභය මෙනෙහි නොකර. ඒක නිසා මේ දෙපැත්තම තියෙනවා ඒ මිසක් සංඥාව නිරෝධයක් මෙතන කොහේවත් කවදක්වත් බුද්ධ දේශනාවේ කියලා නැහැ. ඊළඟට කතමාජ භික්කවේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අනේ කතමාජානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද භික්කු යේ ලෝකේ උපාදාන චේතසෝ අදිඨාන අභිනිවේස අනුසය වචන තුන අදිඨාන අභිනිවේස අනුසය තේ පජහන්තු විහෙරති අනුපාදීයන්තු නැවත අලුතෙන් නොඋපදින ලෙස අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. එතකොට මේ අභිරත සංඥා තුනක් තියෙනවා. අපි ඒක අර පින්කමක් කරලා අපි ප්‍රාර්ථනාවක් කළොත් අපි අනුසය අලුතෙන් උපදවා ගන්නවා. ඒකයි අදිඨාන අභි අනුසය. ඒ අනුව තමයි අර මේ අපේ පැවැත්ම දිගින් දිගටම කාම ලෝකවල සුගති ලෝකවල අතරමං කරන්නේ ඒ පුණ්‍ය අභි සංකාර නිසා. ඒ වගේම අපි යම් ආකාරයක අපිට දුකක් පාඩුවක් අලාභයක් ඇති වුණාම අපි අපුඤ්ඤ අභි සංකාර කරනවා. දැන් පින්කමක් කරලා පුඤ්ඤාභි සංකාර කරනවා. යම් දුකක් පාඩුවක් වරදක් වුණාම අපුඤ්ඤාභි සංකාර කරනවා. මේ දෙකම වැරදි. ඒ දෙකම නිවනට බාධකයි. ඒ නිසා කිව්වේ ඒවා අනබිරත සංඥා. අභිරත සංඥා හැටියට අද බෞද්ධයන්ට ඔක්කොම ඉගෙන උගන්වන්න තියෙන්නේ පින්කම කරපු ගමන් එකෙන් දෙව් මිනිස් සැප කෙලවර මතු උපදින බුදුන් දැක නිවන් දකින්න එම් නැත්නම් අර රූපානන්දා මල්ලිකා සුනන්දාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ ඒක තමයි අභිරත සංඥා. ඒක නිසා වෙන්නේ මේ පැවැත්ම දික් වෙනවා නිවන බැහැිනවා. ඒක තමයි අර කිව්වේ තේ පඤ්ඤාන්තෝ විහෙරති අනුපාදීයන්තෝ අයං උච්චිතානන්ද සබ්බ ලෝක අනිබිරත් සංඥා. දැන් මේක තව විනාඩියක් විතර අරගෙන කියන්න වෙනවා. කොහොමද මේ අපුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර නිවනට බාධක වෙන්නේ කියලා. අපි පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගත්තේ නැත්නම් ඒ කරපු පින්කමෙන් අපි යමක් ආපහු ප්‍රතිලාභයක් ලබා ගත්තොත් ලබන්නට බලාපොරොත්තු වුණොත් යද්දොත් ප්‍රාර්ථනා කරොත් ඉල්ලා සිටියොත් අපේ මේ අද මේ පින්කම කරපු මොහොතට පසුව අපිට ඒ පින්කම නිසා මේ පැවැත්ම යහපත් කරගන්න සුගතියට යන්න දෙව් මිනිස් සැප කෙලවර අර භෝග සම්පත් රූප සම්පත් රාජ සම්පත් ධන සම්පත් දෙව් මිනිස් බව ලැබ බෝසත් පෙරුම් පිරුපුර මතු බුදු වන්නට බුදු බව ලබන අයගේ පිහිටෙන් නිවන් දකින්න ඒවා ඔක්කොම පුඤ්ඤ අභි සංකාර. මේ වර්තමාන මොහොත තුල ලබන්නට තියෙන නිවන කල් දාලා අර ප්‍රියමනාප දෙව් මිනිස් සැපවලට ප්‍රියමනාප වෙලා නිවන පහුකලා අත පහුකලා. ඒක නිසා ඒවට කියනවා පුඤ්ඤ අභි සංකාර කියලා. ඒවා බොහොම බලවත්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා බලවත්සේ නිවන වහන දෙයක් මේ පුඤ්ඤ අභි සංකාර. නමුත් සියලු ආගම්වල බුද්ධාගමේ අද පුඤ්ඤ අභි සංකාර නිසා මේකෙන් කුසලයක් කරගන්න තත්වයට කියා දෙන්නේ නැහැ දන්නේ නැහැ. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර කියන එකත් ටිකක් වෙලා ගත්තත් කියන්න ඕන. අපි හිතමුකෝ අපිට පාඩුවක් වුණා වරදක් වුණා කියලා අපේ වත්තේ තිබුණු කෙහෙල් කන කපාගෙන ගියා කියලා. දැන් කවුරු හරි අපේ ඉඩමේ තිබුණු කෙහෙල් කන කපාගෙන ගියා. දැන් කපාගෙන ගිහිල්ලා. දැන් කෙහෙල් කන නැහැ. දැන් කඩේකට විකුණලා හරි මොකක් හරි කළා කවුරු හරි ගෙනිච්චා. දැන් මේ කෙහෙල් කන කපාගෙන ගිය එක තමන්ට පාඩුවක්. ඒ පාඩුව ඊගාවට අපි දේවාලයකට ගිහිල්ලා වලි ගන්නවා, වස්කවි කියනවා. තව නොයෙකුත් දේවල් කරනවා. මේකෙන් වෙන්නේ මොකද? එක පාපය එක දේ සියයක් කරගන්න. එක ඔය ශාප කිරීම, පලි ගැහිීම, ඒ වගේම ඔය දෙස් දෙවල් තිබීම, වස්කවි කීම, මේ නොයෙකුත් ආකාරයේ දේවල් තමන්ට පාඩුවක් යමක් අහිමි වුණාම ඒක හොඳයි කියලා පිළිගන්නේ නැ මේ මම මේ සංසාරේ ණයක් ගෙවන්න තිබුණා. අර කේල් කන කැපුව මිනිහා මේක මම ඒ මිනිහාගේ කේල් කනක් කවදා හරි කපන්න ඇති මන් ණයක් තියෙන්නේ නැති. මේ ණයෙන් මන් නිදහස් වුණා කොයිතරම් හොඳ දෙයක් කපාගෙන ගියක මට මේක අහිමි වුණා කියලා ඒකත් හොඳට ගත්තා නෙමේ ඒක සියයක් බවට ආයිපත් කර ගැනීම අපුඤ්ඤ අභි සංකාර. මේක එකක් දෙකක් නෙමෙයි බොහෝ විදියට විග්‍රහ කරන්න පුළුවන් වෙලාවක් නැති නිසා තේරුම් ගන්න ඕන තමන්ට හිමිදයක් හෝ තමන්ට අයිති දෙයක් යම් කිසි කෙනෙක් ගත්තා නම් නැති වුණා නම් තමන්ට ඒ වගේ දෙයක් වුණා නම් ඒකට අපි එකට එක කිරීම මේ අපුඤ්ඤ අභි සංකාර වලට වැටෙනවා. එනිසා අපි අර ණය සිය දහස් ගුණයෙන් වඩා වර්ධනය කරගත්තා. ආයි අපිට එක ණය නෙමෙයි දැන් ඒ ණය මිදි නිදහස් වෙන තිබුණ වෙලාවේ අපි අලුතෙන් අර ණය ගන්ධනුවක් ඇති කරගත්තා. ශාප කළා, වෛර කළා, පලි ගහලා, ක්‍රෝධ කළා, ඊර්ෂ්‍යා කළා, වස්කවි කළා. මේ ඔක්කොම වැරදි වැඩි. එනිසා ඒක තේරුම් ගත යුතුයි. ඊළඟට කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා මෙකර සබ්බේ සංකාරා අනිත්‍යාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති කියන එක මේක ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ටි යති හරායති දිගුච්චති අයං උච්චානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා මේක තියෙනවා අට්ටි යති හරායති දිගුච්චති යති කියන වචනේ මේක අපි තදින් අල්ලගෙන හිටියත් අට්ටි කියන්නේ තදින් ඒක අපි ඒ තද බව ඒ තදින් අල්ලා ගැනීම ඒ උපාදානය කර ගැනීම අපි කැමතිසේ පවත්වන්නේ නැහැ. මේක හරයට අපි හැර යටි දිගුත්තටි මේක පිළිකුල් බවට දිරායමට දුකක් බවට පත්වීමට හේතු වෙනවා. ඒක නිසා මේ සම්බ සංකාරී යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං එතන් නම හේතුහමස්මි හේතුමි යත්තාටි කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා විග්‍රහ කරලා ඊට පස්සේ ආනාපාන සති සමාධිය විග්‍රහ කරලා තියෙනවා. මේ ආනාපාන සති සමාධිය තියෙන්නේ මෙතන විග්‍රහ කරලා තියෙන්නේ සතර සතිපට්ඨානයම බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රය එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේ තියෙන දෙමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. දීගං ආසුරන්තෝ රසං ආසුරන්තෝ සබ්බගාය පටිසංවේදී මේ මුල් පෙළි අටම තියෙන්නේ ඔය කියපු ආනපාන සති විග්‍රහය ආනපාන පබ්බය විග්‍රහය. ඊට පස්සේ පීති පටිසංවේදී පීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත පටිසංවේදී මේක තියෙන්නේ අර චිත්තානුපස්සනාම ඊට පස්සේ වේදනානුපස්සනාව ඊට පස්සේ චිත්තානුපස්සනාව ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං අනිත්‍යානු කියන දෙන්නේ අර චිත්තානුපස්සනාව ඊට පස්සේ අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී විහෙරති ධම්මේසු ධම්ම අනුපස්සනාව මේ සතර අනුස්සති අනුපස්සනා මෙතන ආනපාන සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. එනිසා පටිනිසග්ගමේ ආකාරයට මේ ආනපාන සති සමාධියේ මේ සතරාත්‍යපට්ඨාන සූත්‍රයේ තියෙන ටිකම කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා. නමුත් මෙතන තවත් අතිරේක සංඥා නමයක් ප්‍රසජන පුද්ගලයකුගේ අර ලෙඩට රෝගයට ආබාධයට ගිලාන බවට බාල බවට හේතු වෙන වැරදි සංඥා නමය අයින් කරලා ඒ රෝගයෙන් දුකෙන් මිදෙන්න නම් ඒ වෙනුවට ආන කළ යුතුයි අතුරට ගත යුතුයි භාවිතයට ගත යුතුයි අර නිවැරදි සංඥා. ඒකයි මේකේ තේරුම. ඒ අනුව අතකෝ ආයස්ම ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සංචා උග්ගහිත්වා. උග්ගහිත්වා මේක නිකම් මේ කඩපාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. උග්ගහිත්වා කියන්නේ මේක ඉගෙන ගන්න ඕන භාවිතයට ගන්න හැටි නිවැරදිව මේකෙන් කරගත යුතු පිළිවෙත නිවැරදි පිළිවෙත දැනගෙන ඒ අනුව ඉගෙනගෙන මේ ගිරිමානන්දස කියන මේ දුක්ඛන්ද මිදී නිදහස් වෙන බැරි පුද්ගලයාට මේ දුක්ඛන්දේ සාම් ආබාධෝ ඨානසෝ පටිප්පසම්බති උට්ඨති ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝච පනායස්මතු ගිරිමානන්දස්සෝ ආබාධෝ අහෝසීති. එනිසා ගිරිමානන්ද හාමුදුරුවන්ගේ මේ ආබාධය වෙන මොකක්වත් නෙමේ, මේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි. ඒ සඳහා මේ ඇහැ කන නාසය දිව කය මන හයම් ආයතනසේ භාවිතා කිරීමයි, මේ අභිසංකාර පැවැත්වීමයි, මේකෙන් මිදී නිදහස් වුණාම මේ රෝධ කැහිමයි රාග කිරීමයි, මේකෙන් මිදී නිදහස් වුණාම මේ දස සංඥා නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන නිවැරදිව භාවිතා කිරීමෙන් මේ සංසාර රෝගයෙන් සදාටම ඕනෑම කෘතඥ පුද්ගලයෙකුට මිදී නිදහස් වෙන්නට පුළුවන්. මේ බේත සත්‍යයි අද්දුටුයි සාධිකයි. අපි කවුරු මේ ගිරිමානන්ද සූත්‍රය මං හිතන්නේ පිළිත් පොතේ තියෙනවා. කවුරු පැවිදි වෙච්ච ඒ වගේම ගිහියොත් සිය දහස් වරක් ලක්ෂ වාරයක් සමහර විටක මේ ගිරිමානන්ද සූත්‍රය සද්ධායනා කර ඇති පිළිදක් ඇති. හැබැයි අර්ථය ධර්මය නිරුක්තිය මේක භාවිතයට ගත යුතු ආකාරය මේක ආනපාන සති සමාධිය සඳහා භාවිතා කළ යුතු ආකාරය නොදන්නවා නම් මේක ගායු භාවිතා කිරීම අර වෙන මහත්යගේ වේදසීට්ටෝ කියවීමන් තමයි ඊට වැඩි වෙනසක් නෑ. ඒකයි තේරුම් ගත යුතු දේ. නෑ මෙහෙමයි, මෙතන තියෙන්නේ දුක්ඛෝ බාලෝ ගිලාන ආබාධිතෝ. මේක අත් වශයෙන්ම ධාතු විභංගය නැති වුණාට මේ සලායතන වලින් කරන දේ පංචස්කන්ධයේ සලායතනයි දෙකින් කරන දේ තමයි මේ අටාරසු ධාතු කරන්නේ. දැන් අටාරසු ධාතු හැටියට තියෙන ත්‍රිපිටකේ ඔය ආයතනයි පංචස්කන්ධයයි උපාදානයි. ඒ
වගේම
තමයි දෙගුජ්ජති කියන වචන කියන්නේ පිළිකුල. අර පටිකුල කියන්නේ පටිකුල. ඒකට තමයි කියන්නේ ධර්මය අහලා කළ යුතු දේ කරණීය ධර්ම දැනගන්න යෝනිසෝ මනසිකාරය. නොකළ යුතු අකරණීය ධර්ම අත්තරින්න ඕන යෝනිසෝ මනසිකාරය. ඒකයි තියෙන්නේ. නැවත නැවත එන්නේ නිත්‍ය වෙලා නෑ, නිත්‍ය වෙලා. මොකද නැවත තරහ නිත්‍ය වෙලා. ප්‍රියයි මනාපයි කියන එක නිත්‍ය වෙලා. සුඛයි. පදිංචි කරගෙන. ඒ තමයි ඒ තුල තමයි උපාදානය වෙන්නේ. එතකොට හේතුව නිත්‍ය වීම, සුඛ වීම, අත්ත වීම. ඒ තුනම එකතු කළාම අස්මිමානයි. තේරුණාද? නිත්‍ය සුඛ අත්ත තුනම එකතු කරාම වචනේ මොකද්ද? අස්මිමානයි. මේ අත්ත අනත්ත කියන්නේ එහෙම ආත්ම අනාත්ම නෙමෙයි. ඒක මේ පස්සේ කාලෙක හදාගත්ත වැරදි බුද්ධ භාෂිතේ ලපිටේ විකෘති කිරීම. බුද්ධ දේශනාව ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් හෝ නෙමෙයි, කිසිසේත්ම හේතුඵල ධර්මය, ස්වභාව ධර්මය නිවැරදිව ඉදිරිපත් කිරීම. මේක මං හිතන්නේ ඊයේත් කිව්වා, පෙරේදාත් කිව්වා. ඊයේත් කිව්වා, පෙරේදාත් කිව්වා. දැන් අපිට සංඥා නිරෝධ කරනවා නම් ඇහැ කන කරන්න ඕන, කන පොත් පන බිහිර කරන්න ඕන, දිව ගොළු කරන්න ඕන, මොනවා හරි කරන්න ඕන සංඥා නිරෝධය. මේ සංඥාව නිසා උපදින වේදන වේදනාව නිරෝධ කරන්න පුළුවන් නම් අන්න සංඥා වේදිත නිරෝධය. එතකොට අපි කල යුත්තේ සංඥාව නිරෝධ කිරීම නෙමේ, සංඥාව නිත්‍ය වීම නිසා අප තුළ ඇතිවන වේගය වේදනාව රෝධ නොකර නිරෝධ කිරීම. එතකොට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ තුනම වේගය වේදනාව ආවේගී චිත්තාවේගී විඤ්ඤාණ ශක්තිය නිසා. ඒ වේගය වේදනාව අපිට පුළුවන් නම් රෝධ නොකර නිරෝධ කරන්න සංයෝති පිච්චා. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගාවට ආපු රූපනන්දව දැක්ක හොඳ ලස්සන කාන්තාවක් කියලා. දැක්කද නැද්ද? සංඥාව තිබුණද නැද්ද? බුදුහාමුදුරන්ට වේගයක් වේදනාවක් ආවද? නැහැ. ඇලුනද? නැහැ. බුදුහාමුදුරන්ට විරුද්ධකාරයෙක් ආවා. අර භාරද්වාජ බමුණ අර බැනගෙන බැනගෙන ගියා. බුදුහාමුදුරන්ට වේගයක් වේදනාවක් ආවද? නැහැ. බුදුහාමුදුරන්ට තරහා ගියේ නැහැ. එනිසා ප්‍රිය දෙයට ඇලුනෙත් නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නෙත් නැහැ. වේගය වේදනාවම නිරෝධ කළා. හැබැයි සංඥාව තියෙනවා. සංඥාව නම් ඇහැ කන කරන්න ඕන. දැන් සංඥා නිරෝධ කරනවා කිව්වොත් යම් කිසි කෙනෙක් ඇහැ කන කරන්න ඕන, කන බීර් කරන්න ඕන, දිව ගොළු කරන්න ඕන, මේ ස්නායු නිර්වින්දනය කරන්න
ඕන.
එතනින් එහාට හඳුනා ගැනීම බෑ. හැබැයි ඔය සංඥා නිරෝධ කරන මිනිස්සු අසංඥ වෙනවා. ඒක නම් සාහතික ඇත්ත. සංඥා නිරෝධේ භාවිතා කරන මිනිස්සු ඉන්නවා අද හරියට. අද බොහොම භාවනා මධ්‍යස්ථානවල විශේෂයෙන්ම අර කුලරත්න නක්කවට්ට කියලා මහත්තයෙක් ඉන්නවා. දැන් මහන වෙලා සිවුරැල්ල කියනවා. ඒ මහත්තය පොතක් ලියලා තියෙනවා සංඥා නිරෝධය නිවනයි කියලා. මේවා මේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම විකෘති කළා ආනන්තරිය පාප කර්ම කරගන්නා දේවල්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංඥා නිරෝධය නිවනයි කිව්වන සංඥා නිරෝධ කරන්න ගියා නම් මේ ඇහැ නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, නාසය දිවකය මන නිරෝධ කරන්න ගියා නම් හරියන්නේ. නිරෝධ කළ යුත්තේ මොකද්ද? මේ වේගය, මේ වේදනාව, මේ ආවේගය, මේ චිත්ත ආවේගය, මේ විඥාන ශක්තිය. තේරුම ඒකයි. ඇහැ තියෙන්නේ බලන්න, කන තියෙන්නේ අහන්න.
රූප සංඥාවක් අපි අරගත්තාන් පස්සේ ඒ රූප සංඥාව සංඥාව නෙවෙයි, ඒක නිසා ඇතිවෙන ඊගාව
ඊගාව ක්‍රියාදාමය තමයි අර රෝධ කිරීම. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න මේගොල්ලන්ට කේක් කෑල්ලක් කන්න දුන්නා. දැන් මේ කේක් කෑල්ල කන්න දුන්නාම මේ කේක් කෑල්ල කෑම කිසිසේත්ම වරදක් නැහැ, පාපයක් නැහැ, වැඩක් අසාධාරණයක් මොකක් නැහැ. දැන් මෙතන වරද වෙන්නේ මේ කේක් කෑල්ල කටක් කාපු ගමම රෝධ කරන්න පටන් ගන්නවා. කාපු ගමම රෝධ කරනවා. රෝධ කරන්නේ පළමුවම මොකද්ද? තමන් මීට ඉස්සෙල්ලා කොතනකදී කොහොම හරි කාපු කේක් කෑල්ලක් එක්කලා මේක සංසන්දනය කරනවා. සංසන්දනය කරන්න හිතෙන් රෝධ කරන්න. ඊට පස්සේ මේ කේක් කෑල්ල ඒ පෙර කාපු කේක් කෑලි වලට වඩා හොඳයි, රසයි, ප්‍රියයි, මනාපයි නම් ඒ රෝධ කිරීම නිසා මේ කේක් කෑල්ලට ඇලෙනවා. අර පෙර වැරදි හොඳ නැති කේක් කෑලි වලට දෙවෙනි වේශයක් ඇති වෙනවා. දැන් ඊගාවට මේ රෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම සංචේතනා පවත්වන. මේ ප්‍රිය මනාප හොඳ කේක් කෑල්ල කොහෙන්ද ගත්තේ? මොනවද දාලා හැදුවේ? හෙටත් මේකෙන් කේක් කෑල්ලක් කන්න තියාගන්න ගන්න පුළුවන් වෙයිද? අපේ ළමයින්ටත් මිත්‍රයන්ටත් යාළුවන්ටත් කේක් කෑල්ලක් දෙන්න පුළුවන් වෙයිද? මේ මොනවද රෝධ? මේ මොනවද රෝධ කිරීම? ඒක රෝධ නොකළා නම් අර කේක් කෑල්ල කෑව මුතේව මුතමත්තං භවිෂ්‍යති, දිත්තේව දිත්තමත්තං භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. එතන ඉවරයි. නවත්තන්න ඕන අර කේක් කෑල්ල කෑම හෝ කේක් කෑල්ල රස විඳීම නෙමෙයි, ඒ කේක් කෑල්ල පිළිබඳව අපි ඉදිරියට රෝධ ගැහීම. සංඥාව නිරුංගුවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. වේදනාව නිරුංගුවක් බවට බුදුහාමුදුරුවෝ දේශනා කළා. වේදනාව එනවා යනවා හරියට විදිලි කොටනවා. ඒක හරි. ඒක එනවා යනවා.
එතකොට මේ සංඥාව සතර මහා ධාතු වශයෙන් බෙදලා ඉවත් කිරීම හරිද?
නෑ. ඒක ඉවත් කිරීම පිළිබඳව හෙට තියෙනවා සූත්‍රයක්, උදේ සත්තරාණ කුසල සූත්‍රය. එතෙන්දී ඒක ඉවත් කරන හැටි, ඒකෙන් මුදී නිදාසන හැටි පැහැදිලිව පිළිසිදුව මේ සත්තරාණ කුසල සූත්‍රයේ තියෙනවා. යම් කිසි කෙනෙකුට හෙට උදේ සත්තරාණ කුසල සූත්‍රයේ කෙටි සූත්‍රයක් නිසා ඒක දේශනා කරනවා. මේක පිළිබඳව තවත් දිගට විග්‍රහ කරගන්න අවශ්‍ය නම් ඒක තවදුරටත් විග්‍රහ කරපු සූත්‍රයක් තියෙනවා, මහා පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රය මේ සබ්බාසව සංවර සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සත්තරාණ සූත්‍රය, අනත්ත ලක්ෂණ සූත්‍රය, සියලු සූත්‍ර එකතු කළා හදපු සියලු කරුණු අඩංගු එකම සූත්‍රය. ඒ නිසා ඉතින් මහා පුන්නම සූත්‍රය හැටියට ගත්තේ නැත්තේ ඒකේ ඒක ඉතාම වැදගත් අති උතුම් සියලු කරුණ අඩංගු සූත්‍රය. කිසිම අඩුපාඩුවක් නැහැ. නමුත් ඒක අපිට සූත්‍රයක් ගන්න හැටියට ගන්න නැත්තේ ඒක බොහෝම තව කරුණු ඇතුළත් වෙලා. ඒක එක දවසකින් දෙකකින් නෙමෙයි නැවත තුන් දවසක්වත් යනවා මේ මහා පුණ්‍යම සූත්‍රයේ දේශනා කරන්න. හේතුවක් නිසා අපිට ඵලය අයින් කරන්න හරියන්නේ නැහැ. අයින් කරන්න ඕනේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතුයි බංග කරන්න, නිරෝධ කරන්න. නැතුව ඵලය දැන් අපි කරන්නේම පෘථග්ජන පුද්ගලයා නොදන්නා කම නිසා ඵලය අයින් කරන්න, වෙනස් කරන්න, හදන්න කටයුතු කරනවා. හේතුව අයින් තියෙන හේතු ඉතුරු. හේතුව මොකද? අර නිත්‍ය බව, සුඛ බව, අත්ථ බව, හිතේ ඇති වූ රාගය, ද්වේෂය, මෝහ වෙන මොකක් කරත් නෑ.
පින්නත් ස්වාමීන් වහන්සේ
දැන් සංඥාවෙන් ඇතුළත වේගය වේගයක් ඇති වෙන සංඥාවෙන් පස්සේ ඒ වේගය
නෑ සංඥාවෙන් නෙමෙයි වේගයක් ඇති වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජත දැන් වේ ඇහැතිුණාට වේගයක් ඉන්නේ ඇහැට ලස්සන ප්‍රියමනාප රූපයක් ආවනම් පටිච්ච උනහම් වේගිනු අප්‍රිය අමනාප රූපයක් ආවනම් පටිච්ච උනහම් වේගයක් වේදනාවක් කේන්තියක් වෙනු මැන්නොත් පටිච්ච වෙනවා වේගයක් වෙනු එතකොට වේගය එන්නේ පටිච්ච වීම නිසාමයි
ඒ වේගයට නේද සංස අපේ රාග දේශ මොහ බැදේ
දැන් මෙහෙමයි ඕක අඤ්ඤාමඤ්ඤය මේ ප්‍රියමනාප දෙයක් තියෙන නිසා ඒ වේගය උපදින්නේ ඒ වේගය උපදින නිසායි ප්‍රියමනාප වෙන්නේ දෙක එකට අඤ්ඤාමඤ්ඤය අන්‍යෝන්‍ය වශයෙන් දෙක එකටම ක්‍රියාත්මක වෙනවා තියෙනවා දැන් සත්තත්තාන සූත්‍රයේ කුසල සූත්‍රයේ මේක විග්‍රහ කරලා තියෙනවා චතුන්නංච මහා භූතං ආපෝ තේජෝ වායෝ පඨවි චතරෝ මහා භූතං චතුන්නංච උපාදාය රූප දෙක එක සත්තත්තාන සූත්‍රයේ පැහැදිලිව වෙන් කළා දේශනා කරනවා එක හේත දේශනා කරනවා ස්වභාවික දෙයක් ඇත්තෙම නැහැ අපි ස්වභාව ධර්මයට අනුගතව අනුරූප වැඩ කරනවා නම් මේ තුන් දොස් කිපෙන්නේම නැහැ තුන් දොස් කිපෙන්නේම නැහැ දැන් අපි වැඩි වෙලාවක් වැරදි කොලයක් කෑවෝ ඒ කොලය හේතුව ඒක නිසා එක දෙයක් වෙනවා හැබැයි දැන් අපි හිතමුකෝ සෙම මේ නැති වෙන මොනාහරි කෑමක් කෑමගෙන ඔව් නිවිටි කොලයක් ගත්තා කියලා එතකොට මේ නිවිටි කොලය සෙම කෝප වෙනවා නම් වාතය පිටයි සමද තුනම එකටම කෝප වෙනවා ඒ නිසා දැන් අපි දන්නවා නම් ඉස්සෙල්ලාම මේ නිවිටි කොලේ තනිකර ඒ විතරක් කෑවොත් සෙම් කෝප වෙනවා මේකට පරිප්පු දාලා පොල් කිරි දාලා කෑවොත් ආන්න කෝප වෙන්නේ නැහැ එතකොට ඒක ස්වාභාවිකයි නිවිටි කොලේ තනිකර කෑවොත් අස්වාභාවිකයි ඒකනේ අපි නිවිටි වලට පරිප්පු දාලා පොල් කිරි දාලා උයලගන්නේ එතකොට අර සෙම කැපලේ තුන්දස් සමනය දැන් ඔය අපේ පැරණි සියලු අය යම් යම් ආකාරයකට මේ ව්‍යංජන කියන වචනෙම තියෙන්නේ මොකද්ද ව්‍යංජන කියන්නේ මේක ඒ තුන්දස් නොකිපෙන ආකාරයට සියලු ව්‍යංජන වලට ඒ අවශ්‍ය දේවල් දාලා එකලා හදලා තියෙනවා ඒකයි ඔය දැන් අනුපාන ඔය කියන මොනාදේ වටි කියන්නේ අඩු වැඩියට කියන්නේ තව මොකද්ද නම තුන පහ දාන්නේ තුන කියන්නේ එතන වාපිච්චේ රූප වේදනා සංඥා සංකාර පහ ඒක තමයි
අපි අහල තියෙන විදිහට විජාර මාතාව සෝපුන්ති සංගීම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් කියලා. එතකොට විවාහයක් සිද්ධ වුණාට දරුවන් තියද්දි කොහොමද විතර කතාව අහල තියෙනවා. ඉතින් සෝවාන් ඵලයට පත් වෙලා දැන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් බවට අපි මේ ධර්ම දේශනාවලින් අහල තියෙනවා. මට දැනගන්න ඕන මිගාර මාතාව සමාදන් වුණ සීලය මොන වගේ සීලයක්ද කියලා දැනගන්න පොඩ්ඩක් පහදවලු.
මිගාර මාතාව සමාදන් වෙන්නේ නැත්තේ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. එනවා කක්කත් නැහැ. දැන් මෙහෙමයි ගිහියෙකුට කිසිසේත්ම දැන් අර පෙරයිඩ සේවිතම්බා සූත්‍රයේ දේශනා කළා දැන් මේ කාමේසු මිච්ඡාචාර මිච්ඡාචාර වැරදි විනයට වැරදි කාම සේවනයේ යෙදීම දැන් ගිහියෙක් හැටියට තමන්ගේ ඒ නීත්‍යානුකූල සාම්පෘචය හෝ භාර්යාව සමඟ දරුවන් හැදීම වරදක් නෙමෙයි. ඒක තමන්ගේ පැවැත්ම පරපුර පවත්වාගෙන යන්න ගිහියෙක් හැටියට අවශ්‍යයි. ඒක සමාජාචාරය. දැන් නමුත් පැවිද්දෙක් වුණාම ඔය ආමිස මිච්ඡාචාර නෙමෙයි. ඊට පස්සේ මොකද්ද? අබ්‍රහ්මචර්යය. ඒ නිසා මේ බ්‍රහ්මචර්යාව අබ්‍රහ්මචර්යාව. එතකොට වේරමණී කියන්නේ විරමණී කියන්නේ වැළකීම කියන්නේ මේ අබ්‍රහ්මචර්යාව. වැළකීම අබ්‍රහ්මචර්යාව. එතකොට බ්‍රහ්මචර්යාවෙන් කටයුතු කරනවා කියන එක. ඒක දෙක. ගිහියෙක් හැටියට කිසි කෙනෙකුට ඒ නීත්‍යානුකූලව යම් ආකාරයක ඒ පැවැත්ම පවත්වාගෙන යන්නට අවශ්‍ය ඒ දේවල් කිරීම වරදක්
නෙමෙයි.
අර කිව්වනේ මාතුරක් හිටා, පීතුරක් හිටා, බාතුරක් හිටා, බගිනි රක්කිටා ඒ විතරයි වැඩ. කෙටියෙන්
කියන්නේ වගේම අපිට තින් කුසල් පරිපූර්ණ වෙලා ඇති කියලා හදනවා මොකද අපිට ශ්‍රී සද්ධර්මයේ අහන්න කල්යාණ මිත්‍ර ලැබෙනවා නමුත් අපිට මේ අපේ මහා ඥාති කුඩා ඥාති
මොකක්
මේ ඥාති
මොකක්ද ඥාති කියන්නේ ණයකාරිය ණයකාරිය ණය ගන්න ගෙවන ණය දෙන ගන්නකාරිය ඔක්කොම මාගදී භාෂාවේ වචන ඥාති සිංහලෙන් කියනවනම් ඔක්කොම ණයකාරිය දැන් දරුවෝ වෙලා ඉපදෙන්නේ ණය දෙන්න දරුවෝ ඉපදෙන්නේ ණය ගන්න දැන්
මේගොල්ලන්ට අපි මේ ශ්‍රී සද්ධර්මයේ අහන්න මොනතරම් බල කරගෙන ගේන්න හැදුවත් එන්නේ
ඒක ඒක ඒගොල්ලන්ගේ කම්ම ආවරණය දැන් ඒගොල්ලන්ගේ කම්ම ආවරණය ඒගොල්ලෝ නිරාවරණය කරගන්නවා මිසක ඔය මහත්තයාට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් බුදුහාමුදුරන්ටවත් බෑ තව කෙනෙකුගේ කම්ම ආවරණය වෙලා තියෙන කම්ම නිරාවරණය ඒ පුද්ගලයාමයි ඒ පුද්ගලයාගේ රාගය ද්වේෂය මොහය විතරාගී විතදේශී විතමෝහි බවට පත් කරලා රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරගන්න.
ඒගොල්ලන්ගෙන් අපි ණයක් නැතු වැඩි කියලා මට එහෙම ගන්න බැරි. අපි ඒගොල්ලන්ට ණය නැතු වෙන්නේ.
ඒක හරි. ඒක ඉතින් මට හරියට ප්‍රායෝගිකව කියන්න බෑ. මොකද යම් ආකාරයක ණය ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් තව තමන් උපාදානය කරගන්නවා නම් අලුතෙන් ණය තරහ වෙනවා නම් ඒගොල්ලෝ මේ මාර්ගයට එන්නේ නැහැ කියලා අලුතෙන් ණයක් සකස් වෙනවා. දැන් අපි හිතමුකෝ එක්කෙනෙක් ඉන්නවා. තමන්ගේ ගෝලයෙක් හරි දරුවෙක් හරි යාළුවෙක් හරි එක්ක භාර්යාව එක්ක ස්වාමිපුරුෂය. දැන් එයා එන්නේ මේ භාර්යාව දැන් එක්කෙනා යාවේ භාර්යාව ආව ස්වාමිපුරුෂය ආවේ නැහැ. එක්ක ස්වාමිපුරුෂය ආව භාර්යාව. අපි දැන් මෙයාව බලෙන් එන්න හැදුවොත් එයාට තරහක් යනවා. එයා අලුතෙන් අර තිබිච්ච කම්මාවරණය දෙගුණයක් කරගත්ත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පහම උතන සකස් වෙනවා. ඒක නිසා අපිට ඒක බලෙන් දෙන්න බෑ. තේරුණා? දැන් බුදුහාමුදුරුව අල්ලපු ගැටේ හිටියේ චොන්ද සූකරට කියන ඇය බොය උර බලන්න එපා. බොය කරන්න පව් වැඩක්. ඒ මිනිහා කරගන්න දේ මිනිහා කරගත්තා. ඒක නවත්තන්න බෑ. බුදුහාමුදුරන්ගේ මස්ලිනානේ දේවල්. දේවදත්ත මාමණ්ඩිනේ අර සුප්‍රබුද්ධ කියන්න කියන දැන් සුප්‍රබුද්ධ දැන් එක සූත්‍රයක තියෙනවා හොඳට ඔළුවේ හොඳට ජටාවකුත් බැඳගෙන හොඳ ලොකු පොල්ලකුත් අරගෙන බුදුහාමුදුරුව එන පාරේ රැකලා හිටියා. කඩුලත් මුවා කරගෙන බුදුහාමුදුරුව දැක්කලු මේ කුමාරි බුදුහාමුදුරුවනි පැත්තෙන් පරිවර්ජන පහත මගේ ඇදෙන්න. අසු ප්‍රබුද්ධට බණ කියන්නේ කියන ඒක වැඩක්. ඒක නිසා ඔය හිටපුවා ඒගොල්ලෝ ඕන පොළු අරගෙන ඕන මුගුරු අරගෙන අපිට කමන්නේ. එහෙම අද සම්මතයෙන් මේ නියම නිවැරදි ධර්මයේ කියන අයට බාධක තියෙනවා. මග පෙන්වා දෙන අයට බාධක තියෙනවා. ඉතින් අපි ඒවත් හොඳයි ඒකත් හොඳටමයි උනේ කියලා හිතන්න. එතකොට අපිට පුළුවන් අර පරිවර්ජන පහතක් කරන්න. මෙහෙම අයත් ඉන්නවා කියන එක බැරි වෙලාවත් එහෙම අය නාම නම් තමයි අපිට පේන්නේ නැත්තේ. දැන් හිමින්තරේ ඒගොල්ලෝ අපිට වැරදි වෙයි. නමුත් ඉදිරිපත් වෙන එක බොහොම හොඳයි.
අවසරයි ස්වාමීන්
වහන්සේ. අනේ කරන්න පුළුවන් නම් ඒක බලයෙන් නෙමෙයි ඒක යම් ආකාරයක පෙළඹීමක් කළා හොඳ වැඩි. උපක්‍රමයක් සම්‍යක් ප්‍රයෝගයක්. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම සම්‍යක් ප්‍රයෝග කළා. කාටද? අර නන්ද කුමාරය. බොරුවක් කිව්වේ. උඹට දිව්‍යාංගනාව ලබා දෙනවා ඔය මේ රූපනන්ද එහෙම නැත්නම් මේ ජනපද කුමාරිට වඩා හොඳයි ඉන්නව ලබා දෙන්නම්. ඒ බොරුව කියලානේ එක්කන් කිව්වේ. හැබැයි ඉතින් බොරුව කිව්වා පරමාර්ථ චේතනාව හොඳයි. ඒක මුසාවාදයක් නෙමෙයි. වෙන්නේ නැහැ.
ධර්මයේ සායනත් එතකොට මේ සාහිස බුදුහාමුදුරන් කලවෙන්නේ නැති මේ ජෝතිපාල මානවකයා හැටි බුදුහාමුදුරන්ගේ මේ ගැටිකාර ඔයතර බණහන්න කතා කරද්දී බෑකිනු බලින් එදගෙන ආගිලා බණ ඇසෙව්වා කියලා මේ පැහැදිලිම දි කරගත්ත කියලා කතා ඇවිත්.
ඔව් දැන් මේකයි වැඩි. ඔය දැන් ඔය විලාමේ ගැටිකාර අර දැන් මතු බුදුහාමුදුරන් හිටිය බෝසත් වුණානේ. බැරි වෙලාවත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ඒ වෙලාවේ මගබල් ලැබුණා නම් බුදු බව මොකද වෙන්නේ? ගාන යනවා. මොකද වෙන්නේ බුදු බව? එතකොට ඒක ධර්මතාවයෙන් සිදු වෙන දෙයක්. තේරුණාද? ඒ පුද්ගලයාට ඒකට හිත දෙන්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ දැකලා නියත විවරණ ගන්න විතරයි ඉන්නේ. බණ අහන්න ගියේ. බුදුහාමුදුරුවෝ කියන දශමයක්වත් වචනයක්වත් අහුවෙම නැහැ ගියා නියත විවරණ ගත්තා. ඒ නිසා බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ අර කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියන බණ අහලා එවලෙම මගබල ලැබුවා නම් බුදු බවටපත් වෙන්නේ නැහැ ගෞතම බුදු කෙනෙක් නේ. ඒක නිසා මේ නියත විවරණ ගත්ත කෙනෙකුට නියත විවරණ ගන්න මුල්ම අවස්ථාවේ සියලු හැකියාවන් සත්‍යින් ඥානය ප්‍රඥාව තියෙනවා අරහතුන් වහන්සේ කෙනෙක් වෙන්න මොහොතකි. හැබැයි ඒ අරහත් බව ඒ මගඵල කැමැත්තෙන්ම අතාරින්න අතෑරලා මේ ලෝකයා කෙරෙහි හිතේසි බව අනුකම්පාව නිසා මේ දුක් විඳින ලෝකයාට මම ඉදිරියේදී මේ ධර්මය දේශනා කරනවා කියන අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් නෙමෙයි අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉතිරි ඒ බුද්ධ ඥාන පූර්ණ කරගන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ උපේක්ඛා පාරමිතාව සම්පූර්ණ කරනවා. ප්‍රශ්නයක් හරි නෑ. එච්චර ප්‍රශ්නේ පැහැදිලි නෑ. නමුත් දැන් මෙහෙමයි, මං එකක් කියන්න ඕන. මේ පාංශුකූල කියන්නේ එක බමුණු පිළිවෙතක් සිරිතක් චාරිත්‍රයක්. බෝසත්තුමා අර හිසකෙස් බා මේ බුදු බවට පත්වෙන්න කටයුතු කළ අවුරුදු 6 තුල මොනවාද පාවිච්චි කළ සිවුර පාංශුකූල සිවුරු පාංශුකූල සිවුරු කිව්වේ එදා කෙනෙක් මැරුණහම ඒ පුද්ගලයා ජීවිත කාලය තුල පාවිච්චි කරපු හොඳම සලුව හොඳම සලුව අරගෙන ඒක ඔතලා මිනිය එදා බොහොම කෙනෙක් වැළලුවේ මේ මේ ආදාහණය කළේ හෝ වැළලුවේ නැහැ ඔය ගඟක් අයිනකට කැලේකට දැම්මා අමුසෝහනකට දැම්මා එක්ක ගඟක් අයිනකට තමයි වැඩි හරියක්ම දාලා තියෙන්නේ හෝ දගෙන ගහගෙන යන හැබැයි අර රජපෞල් වල අය විතර අර බලක් හදලා හොඳ ස්ථානයක් හදලා තැන්පත් කළා නමුත් සාමාන්‍ය මිනිස්සු ඔක්කොම අර තියෙන හොඳම රෙද්දෙන් ඔතලා ගෙනihin දැම්මා ඒ නිසා ඒක තමයි පාංශු කූලේ පසට දිරාපත් වෙන්න දැම්ම රෙද්දට කියනවා
පාංශු කූල
අද කවුරුවත් ඔය මිනිහට ඔතන රෙද්ද පාංශු කූලයක් ඒක තේරුම් ගන්න ඒක බමුණු මතය බුදුහාමුදුරන්ගේ දෙයක් එහෙම නෙමෙයි මේක පස්සේ කාලෙක මේ ඇත්ත වශයෙන් අපි කෙනෙක් මිය පරලොව ගියාම මේ අපි හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ගෙන්නලා කරන්න ඕන මේ අනික් අයට තේරුම් කරලා දෙන්න අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනු මේ උපාදානය කරගෙන හිටියවත නිත්‍යසේ පවත්වන්න ඔබ සැමටත් බෑ මේ අනිත්‍යවද සංඛාරා ගාතාව කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න අයට තේරෙන උපාදෝ වය ධම්ම උපන්න උපදිනානම් මිය පරලෝකය ඉතින් ඒක නිසා දැන් ඒක අපි අද වැරදි විදිහට අර ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ඒ අනික් අයට මේ මරණය ස්වභාවික දෙයක් මැරෙන්න ආවනම් ඉපදුනා නම් මැරෙනවා ඒක නිසා මේකට දුක් විය යුතු නැහැ මේ කළ යුතු ඥාති ධර්මයේ යුතුකම් කරන්න ඕන කියන එකයි කියන්නේ නමුත් ඒකට අපි නමක් හදාගත්තාද පාංශු කූලේ ඒක වැරදි තේරුණා ඔතෙන්දි පාංශු කූලයක් දෙන්නේ
නැහැ
මතක් කළා වස්තුවක් දෙන්නේ නැහැ ඒක ඔතෙන්දි දැන් අපි කරන්නේ ඥාති යුතුකමක් ඥාති ධර්මය ඒක කරන්න ඕනේ ඒක කළ යුතු ඒක නිවැරදිව තේරුම් අරගෙන මේ මේකට පාංශු කූල දෙනවා කියන එක සම්පූර්ණ වැරදි ඥාති
කිව්වෙත්
එතන ණය දිනවනේ ණයක වෙන්න ඥාති ධර්මය කරන්න ඕනේ
සරයිත් ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය යන දෙකක්ද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන්නේ කාර්මික
පංචස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය එකක්ද දෙකක්ද දෙක දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛා කියලා කිව්වා මිසක පංචඛණ්ඩා දුක්ඛා කිව්වේ නැහැ. දැන් අපි හිතමු බුදුහාමුදුරුවෝ ආහාර ගත්තා. වතුර බිව්වා. හුස්ම ගත්තා. මේ ගන්නේ මොනවද? පංචස්කන්ධ. දැන් දාන වේලක් ගත්තා නම් ඔක මොනවද තියෙන්නේ රූප වේදනා එක ක්‍රියා පඤ්ඤා ඇටියට ගත්තා ඒක නිසා මේ පංචස්කන්ධය දෙආකාරයි ආර්යයන් වහන්සේ කෙනෙකුගේ පංචස්කන්ධේ කොටස් පහ වෙනස් රූප වේදනා සංඥා කියන ඒවා සබ්බචිත්ත සාධාරණ අර සම්බේ සංඛාරා අනිච්ඡාති කියන தত্ত্বය තේරුම් ගත්ත නිසා යදා පඤ්ඤාය පස්සති ඒ රූප වේදනා සංඥා තුලින් සංකාර කරන්නේ ක්‍රියාසිත් පවත්වන. ක්‍රියාසිත් පැවැත්වීම නිසා ප්‍රඥාව මිසක් වේගයක් වේදනාවක් වෙන්නේ නැහැ, විඥානයක් උපදින්නේ නැහැ. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ අරහතුන් වහන්සේ මඟඵලලාභීන් තත් පංචස්කන්ධයක් තියෙනවා. රූප, වේදනා, සංඥා, ක්‍රියා, ප්‍රඥා. පෘථග්ජන පුද්ගලයා හැම විටම රූප, වේදනා, සංඥා වලට ප්‍රියසේ ඇලීමෙන් හෝ අප්‍රියසේ ගැටීමෙන් හෝ ප්‍රිය අප්‍රියාතර මැනීමෙන් හෝ සංකාරයක් කිරීම නිසා විඥානයක් අලුතෙන් උපාදානය කරගන්න. ඒ නිසා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ තියෙනවා නම් ඒක උපාදානය වෙනවා. රූප, වේදනා, සංඥා, ක්‍රියා, ප්‍රඥා තියෙනවා නම් ඒක පංචස්කන්ධය තියෙනවා, උපාදානය කරගන්නේ නැහැ. මේ දෙකයි වෙනස. සංඝයින් කරන ක්‍රියා තියෙනවා. සංඛ්‍යානුකූල රාගය, ද්වේෂය, මොහෙන් අලුතෙන් සම්බන්ධතාවයක් සමුදය උපදිනවා. සංකතයක් සකස් වෙනවා. ඒ ක්‍රියාසිතකින් සංකතයක් සකස් වෙන්නේ නැහැ. සමුදය උපදින්නේ නැහැ. මොකෝ බැරි? තරහ කාපු ගමන් මෛත්‍රී කරන ක්‍රියාසිත. ප්‍රාර්ථනා නැතුනම් ඒකින් අර කුණු කෙලෙස් නැහැ අයින් කරනවා නම් ඒක ක්‍රියාසිත. ඒක නිසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අද්වේෂ, අමෝහ, වීතරාගී, වීතදේශී, වීතමෝහි ක්‍රියාසිත. මොකද්ද මොකද්ද නිවන ප්‍රමාද කරනවා, සුගතියට පත් කරනවා, කාම ලෝකවල අතරමං කරනවා.
මේ නිසාම
නෑ, බුදුහාමුදුරුක පුඤ්ඤපාප පහිනස්. පුඤ්ඤපාප පහිනස්. නෑ, කිසි දවසක දැන් සුමනා කියලා සූත්‍රයක් තියෙනවා, සුමනා නන්දා කියලා සූත්‍රයක් තියෙනවා. ඔය සූත්‍ර දෙකේම කිව්වා සුමනාමනි පින්කම් කළ යුතුමයි. ඊළඟට කියලා තියෙනවා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධ. මේ කරපු පින්කමෙන් අපි ශේෂයක්වත් අල්ලගෙන උපාදානය කරගන්න එපා, පුණ්‍යලාභ සංකාරයක් කරගන්න එපා. කරගත්තොත් පැවැත්ම දික් වෙනවා. ඒ පින දීලා පවරලා අනුමෝදන් කරලා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට, කුසලයක් වෙන හැටියට ඒක දෙන්න. අත්තරි ත්‍යාගෝ අත්තරි මුත්‍ති මිදෙන් අනානි එක අල්ලගන්න. දැන් අපි හිතමු දැන් ඔන්න කවුරු හරි පින්කමක් කරනවා. මොකක් හරි හිතමුකෝ, එක්ක දානමය පින්කමක්, එක්ක තව මොනා හරි බෝධි පූජාවක්, මොනා හරි පින්කමක්. හදයම් පුනාති පුඤ්ඤම් පින්කම් කියන්නේ හද ප්‍රසාදයට, ප්‍රමෝදයට, ප්‍රසාදයට අධි ප්‍රමෝදයන් චිත්තං කියන තත්ත්වයට පත්ති. දැන් මේ පින්කම අද කරා හෙට මතක් වෙනවා, අනිද්ද මතක් වෙනවා. ඒ මතක් වෙන හැම වෙලාවකම අපි ඒකෙන් යමක් ආපහු බලාපොරොත්තු වුණොත්, ප්‍රාර්ථනා කරොත්, ඉල්ලුවොත් ඒක පුණ්‍යාභි සංකාරයක් වෙනවා. ඒ පින්කම මතක් වෙනවා. ඒ මතක් වෙන හැම වෙලාවකම අපි ඒ පින්කම පින දීල පවරණ අනුමෝදන් කළා. ඒ තමන් මිදි නිදහස් වෙනවා, අර ඥාතීන මුදා නිදහස් කරනවා. අන්න කුසලයක්. ඒකම
කාර්යබවට
පත් වෙන නිසා. ඔව්, ඒක කාය, ඒක ක්‍රියා, ඒක ක්‍රියාසිත.
සෝනිනාස ආර්ය මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේම මමද කියලා. එතකොට මමත්වය සත්‍ය දිටි හේතුව පෙන්නේ
නැති. නෑ, දැන් අර මිඳුහාමුදුරුව ඇහිලා ප්‍රශ්නයක් ඇහුවනේ. මේ අඹ ගහ අර අඹගසු මේක ප්‍රශ්නේ මොකද? මමද සියලු ලෝක සියලු රට මාව අත්හැරියොත් මොකද වෙන්නේ? ඒක හරියන්නේ. මම විතරක් ගත්තොත් ඒක වැරදි. මමද සියලු ලෝක සියලු රටේ සමත සමතත්වයට ගෙනාව. දැන් අර බුදුහාම අර ආනන්ද මිනුහාඳුරු දුන්නේ අර තිස්ස රජුන්ට මේක තමයි උපමාව. මේ ගහ වෙනත් ගසු වෙනත් අඹ ගසු මේ අඹ ගහ තියෙනවා. ඒතකොට මේ අඹ ගහ අත්හැරලා හරියන්නේ නැහැ. වෙන අඹ ගස් අත්හැරලා හරියන්නේ නැහැ. වෙන ගස් අත්හැරලා හරියන්නේ නැහැ. බුද්ධ දේශනාව අපි හිතනවට වඩා පරමාර්ථය ගත්තොත් ආත්මාර්ථයක් තියෙනවා. මම ඉස්සෙල්ලා කරගෙන ඉන්නවා. මම කරගත්තේ නැත්නම් මගේ කරගන්න ඕනේද? මට බය අනුන්ට කරලා
දෙන්න.
මම අතහැරියොත් මේක හරියන්නේ
නැහැ.
ඒක කරගන්න ඒක මේ සිංහලට පරිවර්තනය කළා වැරදි. අපිට මේ ආශාව කියන්නේ ආස්වාදය. ඒ ආස්වාදේ නැවත නැවත පිනව පිනව යලි යලි ආස්වාදනය කිරීම. ඒකයි අත්හරිනවා. අත්හරිනවනේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ රාජගෙඩට ගියාම කොසල් රජුරෝ හොඳ ප්‍රණීත රාජභෝජන අදල බුදුහාමුදුරේක සම්පූර්ණයෙන්ම වැළඳුවා. ඒ ප්‍රණීතා. හැබැයි ඒක ඊට පස්සේ අර රජගෙඩෙන් අර පාත්‍රෙන් අතේ දුවට පස්සේ ඒ රාජභෝජන ආයි මෙනි කළා. ආස්වාදනය කළා. අන්න ඒකයි වැරදි. එතකොට ආස්වාදනය කරමින් පිනවා පිනවා කටයුතු කිරීම වැරදි. ආස්වාදයේ හැටියට දැනගෙන ඒකේ ආදීනව මෙනෙහි කළොත් නිස්සරණයට පත්විය හැකියි කියලා. මොකද්ද? නෑ. විකල් වූ සිටින් යම් දෙයක් ගන්නවා නම් අපි හිතමුකෝ හීල් දානි ගෙනාම කියලා පන්සලට. දැන් හීල් දානි ගෙනහම යම් කිසි කෙනෙක් ඒ එක ගෙනාපු භෝජනයක් රස තෘෂ්ණාවෙන් රස පිරේතකමින් රස ආශාවෙන් උදේ පැල්නු එකක් විකල් එකක් විකල් වූ සිටින් පෝජනය ගැනීම. ඒක නිසා මේ පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ දානි ගෙනාපු අයට ණය ගෙවලා පින් දීලා පින් පවරලා එයාගේ මියවරලෝගිය අයට අපි ප්‍රත්‍යක්ෂා ඥානෙන් පටිසංකාය උනිසෝ මනසිකාරයෙන් යුතු මේ නෙව දවාය න මණ්ඩනාය වචන ටික විතරක් කිව්වට හරියන්නේ නැහැ. මේක තමන්ගේ හිතෙන්ම මේ පිළිබඳව පසු විපරම් කරලා ගන්නවා. ඒක විකාල භෝජන වේරමණි. ඒක විරමණි වෙන් වෙනවා. විකල් වූ සිටින් භෝජන කියන්නේ බුදිනවා ගැනීම විකාර භෝජන. බුදුහාමුදුරුවෝ පස්සේ කාලෙක කීටාගිරි සූත්‍රයේ කකුචුපම සූත්‍රයේ දේශනා කළ අපරභාග භෝජනය පිළිබඳ රත්ති පරත්ත විකාර භෝජන. රාත්‍රියේ රස පෙරේත කමින් විකල්ලෝචිතින් භෝජන ගැනීම තහනම් කළා. අවුරුදු 21කට පස්සේ ඒකට හේතුනේ ප්‍රායෝගික කර්ම. ඊට පෙර බොහෝ සූත්‍රවල තියෙනවා බුදුහාමුදුරුවෝ එක දවසට එක දානයයි වැළඳුවේ උදේ කැඳගත්තා. ඊට පස්සේ පිණ්ඩපාත ගියා. පිණ්ඩපාත ගිහිල්ලා සමහර විට දවල් 12 එක වෙනකම් පිණ්ඩපාත කළා. ඊට පස්සේ පිණ්ඩපාත කරන ගිහිල්ලා අර ගංගකට ගිහිල්ලා නාලා සමහර විට දවල් දාණය අරගෙන තින් දෙකට දෙකම ආරට. එතන විකාල භෝජනයක් නෑ. හැබැයි අර ඊට පස්සේ කාලෙක අපරභාජ භෝජනේ වෙනන රාත්‍රී රස පෙරේත කමින් භෝජන ගැනීම තහනම් කරා. ඒකට හේතුනේ කර්ම සෑහෙන ගානක් තියෙනවා. මේ ඔක්කොම ත්‍රිපිටකයේ තියෙන දේවල් ඒ කාලේ දැන් මේ බොහෝ අරහතුන් වහන්සේලා යම් යම් විශේෂයෙන්ම මේ මගපල ලැබූ නොලැබූ අය හවස 6ට 7ට විතර ගෙවල් වලට පින්නපාති ගියා මුල් අවුරුදු 21 තුන. දැන් ඒ කාලේ තිබුණේ එක දොරයි. ඉස්සරහ දොර විතරයි. ලයිට් තිබුණේ නැහැ. ගේ ඇතුළේ නිකන් පොල් තෙල් පාන කරි මොකක් හරි පානපත්තු කරලා තිබුණේ. එතකොට අර 6ටමාරට විතර යන්තම් අඳුර වැටේගෙන එනකොට ගෘහිණිය ගේ ඇතුළේ මේ කෝදනවා මේ සුද්ධ කරනවා බත් උයන්න රැට. එතකොට අර හදිසියට මේ ඉඳුරතර ඔක්කොම කුණු හොදලා අර ඉස්සරහදරෙන් තොක් කියලා ගහන. අර ඉස්සරහා ඉන්න හාමුදුරන්ගේ මූණට වැදිලා මේම චෝදනා ආව සිය ගන්න. ඊට පස්සේ දැන් ඕවාගේ ගෘහිණියන් අර ඉස්සරහා කතාවක් නැතුව බහක් ඉන්නකොට මේ අවතාරයක් ආවා කියලා බය වුණා. මේ වගේ අමනුෂ්‍යක ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ දැන් ඒ කාලේ ගෙවල් 7-8ක් එක මිදුලක මැද මිදුලක තිබුණේ. මේ මැද මිදුලේ තමයි හරක් ඔක්කොම දැක්කේ. බල්ල ඔක්කොම හිටියේ. අර පිණ්ඩපාති ගිය හාමුදුරුව හරක් ඇනලා බල්ල හපලා නොයෙකුත් කරදර වුණා. ඒ සියලු දේ බුදුහාමුදුරන්ට ක්‍රමක්‍රමයෙන් ආරම්භ වුණා. තව පැත්තක් ආරම්භ වුණා. මේ බොහෝ අය හවසට පිණ්ඩපාති ගිහිල්ලා එක්ක දවල් පිණ්ඩපාති ගිහිල්ලා දමාලට කනවා නිරසදී. වැඩිය රස නැතිදේ ඔක්කොම තියාගන්නවා රැයට ගන්න හොඳදී. එහෙම නැත්නම් රැයට හොඳට කාලා නිදාගන්න. මේ වගේ නොයෙකුත් කාරණා බුදුහාමුදුරන්ට නොයෙකුත් අය භික්ෂුන් මගපල ලාභී නොලාභී ඇවිල්ලා කිව්වහම බුදුහාමුදුරු මේ සිල්පදයක් 21 අවුරුද්දකට පස්සේ පැනීම රත්තෝ පරත්ත විකාර භෝජන පටිවිරතෝ හුති. කරණීය මත්ත මත්ත කියන්නේ මස්තක ප්‍රාප්ත කරගත යුතු දේ මස්තක ප්‍රාප්ත කර ගැනීම කරණීය මත්ත. මොකද කුසලේන කුණු සලා අස්කර ගැනීම මස්තක ප්‍රාප්ත කර ගැනීමට කරණීය කළ යුතු කරුණු සක්කෝ උදුච සුදුච සුගතෝ චස මුදු අනතිමානි මෙහෙම සුභ රෝච වෙනකන් තියෙනවා. ඊට පස්සේ අකරණීය ධර්ම තියෙනවා. අර්ගිකාවා මහන්තාවා මධ්‍යමා රසකාම් කුතුලා මේ දුරේ සංචිකේ මේ ඔක්කොම ඒ දෙපැත්ත විග්‍රහ කළා. ඊට පස්සේ සෝතාපන්න ඵලයේ ඊට පස්සේ නයි ජාතු ගබ්බසියම් පුනරේතිති කියන තත්වයට එනකම් අරහත් ඵලයටපත් වෙනකම්ම ඔය කරණීය මිත්ත මත් සූත්‍රයේ සියලු අංග අවශ්‍ය සියලු දේ විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. මේක මේ මෛත්‍රී කර්මස්ථානයක් සූත්‍රයක් එහෙම නෙමෙයි. එකම පේළියක් පමණයි මෛත්‍රිය තියෙන්නේ. දිගසත්තු මහන්සත්තු නෙමෙයි. අපි මෙහෙමයි අපේ මේ මහන් තත්ත්වය. දීර්ඝ සංසාරේ ගෙනාව වැරදි දේ. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. මේවා තමයි සත්තු නෙමෙයි. දැන් නම් ඔය ඉතින් කියලා වැඩක් නැහැ. තමන් පිළිගන්නේ එකයි අනුන්ට කියන්නේ මොකටද?
අල්ලාගොනේ
සබ්බේ සත්තා භවන්තු සුඛිතා කියලා තියෙනවා. ඔව් අන්න එතන තියෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. ධ්‍යාරෝසනාපටි එනම් අර දීගා වා කියන්න බෑ දීගා සත්තු එහෙම නම් කියන්න මහත් සත්තු මහත් සත්තු කියන්නේ
එහෙම නෑ
නෑ
දැන් කසතාවර කිව්වේ අනිදි මහන්දා එහෙම නැත්නම් මහන් මල්ලානේ
තමන්ගේ සිතේ ඇති වෙන දේවල් මේ සියලුම සූත්‍රයේ තියෙන කෙලෙස් සහිත එයන් විදි නිදර්ශන වන ඒවා කරණීයද ඒවා අත්තරිය නැවතත් අර අස්මිමානයට වැටෙනවා එහෙම තියෙනවා අත්ත කුසලයේ අනත්ත කුසලයේ කියලා එකක් තියෙනවා නම් මේ මේක මේ එකක් නෙමෙයි
සම්නාද මෙන්න මේව මාස්ටර් කියන්නේ මුදුනේ මේක පිළිගන්න කියලා මිලියන කරන්න කියන එක තමයි
ප්‍රමුඛයක්
කරන්නේ සාමීන් වහන්සේ මාතා යතා නියම් පුත්තන් ඒ පාටි තේරුම ඒ තේරුම මාතා යතා නියම් පුත්තන් කියන එකේ තේරුම එකම දරුවෙක් ඇති මව් කෙනෙක් වගේ මම මේක ඔබලාට මේ මාර්ගය කියන්නේ මේක අනුගමනය කරන්න මේකෙන් විදී නිදහස
බුදුම්මා
ඔව්
අපි දරුවෝ
ඉන්නත්සාරුණාන්ත ඥාන විඥාන අභිඥා ප්‍රඥා කියන සතර අවස්ථාවේදී මේ විඥාන ශක්තිය බලපන්නේ
විඥානය කියන්නේ විකෘති වූ විෂම වූ විවිධ තත්ත්වයටපත් වෙන වෙනස් කරන තමන් අතරමං කරන ඥානය දැනුම ක්‍රියාකාරකම් විවේකය විඥානය ඥාන කියන එක හොඳ පැත්තටත් නරක පැත්තටත් යනවා අවිඥා කියන්නේ ඒක යම් ආකාරයකින් මේ ඥානය නිවනට උපකාර වෙන ආකාරයට උසස් මට්ටමට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක අවිඥය ප්‍රඥා කියන්නේ ප්‍රකෘති වූ පිරිසිදු වූ පරම පවිත්‍ර වූ ඥානය. එතෙන්දි කෙලෙස් නැහැ. විඥානය සෝදලා පිරිසිදු කරගෙන ගියාම මොකද වෙන්නේ? ඥාන අභිඥා ප්‍රඥා. ඒකනේ අර කියලා තියෙන්නේ. චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සම්මත්තාය. ඔය ඕකමයි තියෙන්නේ මේ තමන්ගේ හිතේ තියෙන ඔය යම් ආකාරයට සිටීමේ රටාව පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන යන එක දැන් කිලුටු කරගෙන කිලුටු කරගෙන යන එක තමයි කරන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ඒ කිලුටු කරගෙන යන කිලුටු කරගෙන යන එක හැමදාම කිලුටු වෙනවා මෙතන හැමදාම පිරිසිදු වෙනවනම් නිවන. අභිඥා කිව්වොත් ඒක අනාර්ය හෝ රූපී අරූපී යම් ආකාරයක මේ ලෞකිකත්වය තුළ ලැබිය හැකි ලබාගත හැකි යම් සාමාන්‍ය මිනිහෙකුට නොකළ හැකි දේවල් අභිඥා අභිඥයයන් අතන් තියෙන අභිඥයයන් අභිඥාත මොකද්ද දැන් මට හරියටම දැන් මේ වචන තුන එකින් එක කියන්නකෝ ආයතන චට්ට සලායතන කියන එකේ අනිත් පැත්ත චට්ට චට්ට කියන එකේ තේරුම පිරිසිදු කරගත්ත එහෙම නැත්නම් ඉන්ද්‍රිය බවට පත් කරගත්තාම චට්ට ආයතන චට්ට කරගන්න එතන ඉන්ද්‍රිය සලායතන කිව්ව එක කිලුටු වෙච්ච කිලුටු කරන එකතු කරන කුණු කෙලස් ආඥාන කුණු කෙලස් එකතු කරන්නේ සලායතන ආඥාන කුණු කෙලස් අයින් කරන්නේ චට්ට චට්ටයි අනික මොකද්ද කර්මජ කර්මජ කෝෂය කිව්වහම අපේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙනවා මේ කාලං කරෝති කියන කෙලෙස් පොදියක් අංශය හැටියට අලුතෙන් උපදවා ගත්තාම ආශය හැටියට ගොඩ ගහ ගන්න තනක්පත් කරගන්න එකතු කරගන්න තනක් තියෙනවා ඒකට කියන කර්මජ කෝෂය ජන් චර්යන් හය අර හයම එකතු කරගන්න අර ගති අපි එකතු කරගන්න ඒකට කර්මජ කෝෂය අනික මොකද්ද චිත්ත සංතාන අපි මේ සංඛ්‍යන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යම් සංකාරයක් කරන සංකටයක් හදාගත්තාම ගතියක් හැටියට ඒක තමන් ඇහිලා මේ සංතන්පත් කරන තැනක් තියෙනවා. එතනදි කියනවා සංතාන. සංතන්පත් කරන තැන අර කාමාසෝ භවාසෝ දිට්ඨාසෝ අවිද්‍යාසෝ හැටියට ක්‍රියාත්මක කරන්නේ ඒ සංතන්පත් වෙලා තියෙන නිසා. සංකල්පනා කරන්න පුළුවන් වෙන්නේ කල්පනා පනාව කියන්නේ අපිට පීරලා තෝරලා අර අතීතයේ අපි එකතු කරගත්ත දේ තැන්පත් කළා නැත්නම් ආයෙ ආපහු ගන්න බෑ අපි දැන් අපි හිතමුකෝ අපි ඇහෙන් රූපයක් දැක්කා අපි මේක දැන හඳුනාගත්තා කියලා මොකද අපි දැන් අපි හිතමුකෝ අපි ඇපල් ගෙඩිය කියන එක ඇපල් ගෙඩියක් දැක්ක ගමන් අපිට එක පාට මතක් වෙනවා අපේ අර චිත්ත සංතානේ තියෙන මේ නම ඇපල් මේ ගෙඩිය ඇපල් දැන් අපි මේක එකපාරට සංකල්පනාවකින් ගත්තා අපි ගාව තියෙන්න ඕනේ අපල් අපි ඇපල් ගෙඩිය මීට පස්සේ මීට ඉස්සෙල්ලා කවදා හරි ඇපල් ගෙඩියේ ස්වરૂපේ ස්වභාවයේ රූපේ ඔක්කොම රස ඔක්කොම අපි අර චිත්ත සංතානේ තන්පත් කරගත්තේ නැත්නම් මේ නම අපි තන්පත් කරගත්තේ නැත්නම් අපි දන්නේ නැහැ මේක ඇපල් මේක රස දන්නේ මේකේ නම දන්නේ නැහැ මොකක්ද එතකොට අර තැන්පත් කරගත්ත නිසායි දැන් අපිට මේක ඇපල් කියලා කියන්නේ පුළුවන් වෙන්නේ ඒකේ රස දන්නේ ඒකට ඇලෙන්නේ ඒක නිච්ච වෙන්නේ ඒක අත්ත වෙන්නේ ඒක අස්මානෙන් අල්ලගන්න මේක
ඇතුලෙන් අර පණාවට අහුවෙන්නේ
ඔව් පණාවක් තියෙනවා කල්පන සංකල්පන පතර සෝනම්ස
අපිට දැන් මේ පංච ඉන්ද්‍රිය යන
මොකද පංචේන්ද්‍රියක් නැහැ. ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඔය පංචේන්ද්‍රිය නෙමෙයි මෙතන තියෙන ඉන්ද්‍රිය හයක්. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. හයක්
තියෙනවා. නමුත් පංචේන්ද්‍රිය කියලා
ඉන්නේ ඒක මේ බාහිර ලෝකෙට සම්බන්ධ වෙන පහයි තියෙන්නේ. ඇතුලෙන් එකක් තියෙනවා. ඒක අත්තර දාලා තමයි මේ කියන්නේ.
එතකොට පොතම වැරදි
නෑ ඉතින් එහෙම මොකක් හරි කියනවනේ මේ බාහිරට සම්බන්ධ වෙන්නේ පහයි ඇතුළත එකයි ඒකයි හයයි දැන් පහම මොලේට සම්බන්ධ වෙනවා මොලේට එක ඉන්ද්‍රියක් මනි ඉන්ද්‍රිය එකත් ආයතනයක් හැටියට ක්‍රියාත්මක වුණොත් හයම එකට ක්‍රියාත්මක දැන් චක්ක ආයතනේ සෝත ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතනේ කියලා ආයතන හයක් આવුත් එතන ඉතින් වෙනසක් නැහැ ඔක්කොම අර ගුණ එකතු කර ගන්න ඕන තමයි.
මේ පහේ පණා නැහැ අර ඇතුලේ එකේ තමයි පණා
පණා තියෙනවා. මේ පහ කරන්නේ අර අලුතෙන් රස්සම්වා එකතු කර ගන්න. අර දීගම්වා තියෙන්නේ ඇතුලේ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා
මේ යම් ප්‍රශ්නයක් අපි වරට ගන්නකොට සමහර වෙලාවට මේ පොරුව සමහර වෙලාවට පපුව. ඒකෝ මේ සිත හටගන්නේ මේ පපුව පපුවයි මේ මොලේ අතර මොකද මේ තියෙන
ඔකේ තියෙන කැලමීම කම්පනිය. මොකද අපිට දරන්න බැරි කිටි කැවීම සතුටෙනුත් කම්පනිය කැලමීම තියෙනවා. අපිට ගැටීමෙනුත් කම්පනිය කැලමීම තියෙනවා. මැනීමෙනුත් කම්පනිය කැලමීම වේගයක් කිව්වේ ඕක. දැන් ඔතන වචනේ මොකද්ද වේගය අපි පාවිච්චි කරන වචනේ මොකද්ද වේදනා
මේ කායයේ කිව්ව ඔතන
ඔය දැන් ඔය මාස් ඇට නහරවල නෙමෙයි ඔය වේදනාව හිත
සම්මානේ කායයේ කියලා අපි භාවනා කරන කායය
ඒකද ඔව් මේ මාස් අටනහරවල තියෙන ආභෝෂයේ දෝය ඔබට හැබැයි ඒක අර විඥානේ නැත්නම් අපිට ඒක වේගයක් වේදනාවක් උනේ නැත්නම් ඒකෙන් අපි සැලෙන්නෙත් නැහැ කම්පණය වෙන්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ මනින්නෙත් නැහැ පසුතැවිල්ල සම්පූර්ණයෙන්ම අකුසලයක්. අකුසලයක් විතරක් නෙමෙයි මේකට හොඳම උදාහරණය තමයි අර ඒරප්පත්ත හාමුදුරුව. දැන් ඒරප්පත්ත හාමුදුරුව ජීවිත කාලය තුලම මේ බුදුහාමුදුරන්ගේ බණ අහලා තිබුණේ නැහැ. මේ කොලයක් කැඩීම වැරදි කියලා හිතාගෙන හිටියා. ඒරප්පත්ත හාමුදුරුව මේ ඔරුවක යනකොට ගඟින් එගොඩ වෙන්න වැටෙන්න ගියා ඇල්ලුව ගහේ කොලයක් කැඩුනා. දැන් මේකට එයාට ප්‍රතිකර්මයක් දැනගෙන හිටියේ නැහැ. එයා පසුතැවුණ මුළු ජීවිත කාලය තුලම මාතින් කොලයක් කැඩුනා. මැරෙන මොහොතෙත් සිටුවේ මම කරගත්ත එකම වරද මේ කොලේ කැඩුනා. දැන් මේ කොලේ කැඩුව මොහොතෙම එයා ඒකට අපි සමාව ගත්තා නම් ඒකට අපි ප්‍රතිකර්මය කළා නම් ඒ මොහොතෙම එදිනුවා. ඒ මොහොතෙම මේක මට අතපසු වීමකින් මේක කළේ මේ පසුතැවීමක් නැහැ. අපි මේක කල්පනා කරන්න සිහිපත් කරන්න අපි ඒ කොලේ කඳුනට සමාව අරගෙන ඒකෙන් මිදී නිදහස් වුණා. මේකමයි ඔය පෝය කරනවා කියන්නේ. ඕක අපි අර බලවත්සේ අපි කියනවා අපි විනය කර්ම කරනවා පෝය කරනවා දෙසතියකට වරක් කියලා. මේක තමන්ටම හරියට තමන් දන්නවනම් තමන්ට තනියෙන් උනත් කරගන්න පුළුවන්. නමුත් අර බුදුහාමුදුරුවෝ එක පස්සේ කාලයක විනය නීති ඇටියට අර කණ්ඩායමක් ඉදිරියේ ප්‍රකාශ කරන්න කිව්වා. දැන් ඒ රපත්න හාමුදුරුවෝ බැරි වෙලාවත් ඒකට මොහොතේම ප්‍රතිකර්මය උපකර්මය කරා නම් ඒක ආයි හිතේ නැ. දැන් අපි හිතමුකෝ අපි කොයි කාලේ හරි පොඩි කාලේ සර්පයෙක් මැරුණා. දැන් අපිට සමහර ජීවිත කාලයෙම හිටපත් වෙනවා මම අතන හිටිය නායාව කොමලංගාව මැරුණා. ඕක ජීවිත කාලයම අපි ජීවත් කළා මරණ මොහොතට ආවොත් මොකද වෙන්නේ? අපිට අරකට ඵල විභාග ලැබෙනවා. හැබැයි අපි දැන් මේ කරුණු දැනගත්තට පස්සේ මම අර මුලින් කරුණු හතරක් ඉදිරිපත් කළානේ. මේ කරුණු හතර ඉදිරිපත් කළේ හතරෙන්ම අපිට මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මාතින් නොදැන මේ වරදක් වුණා. දැන හෝ නොදැන හෝ මෙහෙම සතෙක් මැරුවා. අපි සමාව ගන්න ඕනේ දැන් දැනගත්තට පස්සේ. ඊට පස්සේ අපි ඒකට ඒ සතාට මෛත්‍රී කරන්න ඕනේ. අපේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. අපි මෛත්‍රී කරන්න ඕනේ ඒ සතාට. ඒ වගේ මුළු සත්ව වර්ගයාටම අපි පින් දීලා පින් පවරලා ඒ අයටත් ඒ සත්ව වර්ගයෙන් මුදවන්න අපි කටයුතු කළ ගමන්ම අර සියලු දේවල් වලින් ප්‍රතිකර්ම උපකර්ම වෙලා ඒවා කම්මක්ඛය වෙනවා කම්මාහෝති. ඒක දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ නැතුව අපි මේක ගැන පසුතැවීමෙන් හිතමින් කටයුතු කළොත් ඒකම අර ආසන්න කර්මයක් ආචින්න කර්මයක් උපස්තම්භක කර්මයක් වෙනවා. ඒක වෙලා ඒකෙම ගොඩක් දැනගන්න ඕනේ. ඒක නිසා මේක තමයි ධර්මය නොදන්නා
කම්ම අන්ත කිව්වෙත්
මෙතන. ඔව් කම්ම අන්ත කරන්න පුළුවන් කම්මක් ක්‍රය කරන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඒ නිසා අපි යම් ආකාරයක කරපු යම් වැරදි දේවල් තියෙනවා. දැන් අඟුලිමාල හාමුදුරුවෝ 999ක් මිනිමැරුව ආලෝක යක්ෂයා සිය ගාන මිනිමස් කාලා මිනිමැරුව. නමුත් මගබල් ලබන්න බාධකයක් උනේ නැහැ. අම්තරේරාපත්තාන්දු මේ ධර්මය නොදන්නා නිසා තිරිසං අපායට හතර පාටි. ඒකයි මේකේ වැඩි. ඉතින් ඒකින්ද තමයි මේ භාවනා වැඩසටහනේ ඔය කරුණු හතර විතරක් දැනගත්තත් යම් යහපත් ප්‍රතිඵලයක් හැම කෙනෙකුටම ලැබෙනවා. ඔය කරුණු හතර විතරක්ම උනත් දැනගත්තා නම් එයයි.
උපක්‍රම හා සම්මප්‍රයෝග කරුණු දෙක හඳුන්වා දෙන්න.
දැන් උපක්‍රම කිව්වේ අත් වශයෙන් උපකර්ම කියන එක. යම් ආකාරයකට ඔය සමාව ගැනීම, මෛත්‍රී කිරීම, පින්දීම, තමන්ට හැකි තමන්ගේ ශක්තියෙන් ක්‍රියා කිරීම හතරම උපකර්ම වෙනවා. ඒ වගේම සම්‍යක් ප්‍රයෝගයක් බවට පත් කරගන්නට පුළුවන්. ඒක නිසා මේ සියල්ලම නයින් මිදෙන්න බෑ ඔය හතරම කළා. තව කොටසක් ඉතුරු වෙනවා. ඒ මොකද්ද? වැය කළ යුතු කොටස පුණ්‍ය පාප දෙකේම ඉතුරු වෙනවා. ඒක වය ධම්ම. දැන් මෙතන තියෙනවා විරාග ධම්ම, පහාන ධම්ම, කය ධම්ම, වය ධම්ම ඉතුරු වෙනවා. වැය කළ කොටස දැන් අපි මගපල ලැබලා කවුරු හරි දවසක් ජීවත් වෙනවා නම් ඒ දවස වැය කරනවා. දවසක් ජීවත් වෙලා කවුරු හරි බනිනවා නම් ඒකත් වැය. කවුරු හරි ප්‍රශංසා කරනවා නම් දානයක් දෙනවා නම් පින්කමක් කරනවා නම් ඒකත් වැය කියනවා. ඒකත් වැය කියනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුළම මේ පුණ්‍ය පාප දෙකම වැය කරන්න සිද්ධ වෙනවා. ඒකයි කලේ. ජීවත් වෙනවා කියන්නේ වැය කරනවා. වැය කිරීම අවසන් වුණාම දැන් කය දිරලා අවසන් වුණාම පරිනිබ්බුතෝ. දැන් අන්තෙන් හදන්නේ. හදපුව තව වැය කරන්න ඉඩ තියෙනවා. ඒ ටික වැය කර කර ජීවත් වෙනවා.
අවසනයේ සයින්නස කැලේ ශිද්ධාලේ ගුරායිද මහචාර්ය රාජතෝමදීව මහත්මයා බලංගොඩ පූර්වගල කණින් කල හොයාගෙන බුද්ධ පූර්ව හොඳ ශිෂ්ටාචාරයක් තිබුණා කියලා.
ඔව්.
ඒ ආසන්නයේ බුදුගල වහන්සේ කියන කුසිනාරාපුරයේ පිළිවන් සංකේතයෙන් මතින් පුළුවන්.
සම්පූර්ණ දැන් මතුවෙලා. සියලුම දේ මතුවෙලා. ඒ සෙල්ලිපි වල තියෙන රාජසෝමදේව මහත්තයා තාම මේක විවෘත කළා නෑ. එයා විවෘත කරන්න බයයි. නමුත් එයාගේ බොහෝ ගෝලියෝ ඇවිල්ලා මා එක්ක දවස් ගණන් ඔය බුදුබල ගැන සාකච්ඡා කළා. සාකච්ඡා කළාම මම ඒගොල්ලන්ට මේ හුඟා කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිටියේ මේ හල් දුන්නේ මේ පැත්ත රජෝකට උඩින්. නමුත් පස්සේ තමයි බුදුගලට බැස්සේ. බුදුගලට බැස්සාම දැන් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා සෙල්ලිපි 200 ගන්න. බුදුගල සියලුම සෙල්ලිපි දැන් මම ඒගොල්ලන්ට කිව්වා මේ මේවා මේ පැත්තටත් කියොඩක් කියලා බලන්න. දෙපැත්තටම කියවල බලන්න. මේ පැත්තට විතර නෙමෙයි මේ පැත්ත. එතකොට සමහර විටක බොහෝ දේ අහුණා මේ මූල ප්‍රාකෘත භාෂාවෙන් ලියපු නියම නිවැරදි අති උසස් ඥාන දර්ශනයක් ඇති බුද්ධ ධර්මයේ ලියපු සුළු. දැන් එයා ඒක කිව්වා. නමුත් එයා පොඩ්ඩක් බයයි තාම.
මේක සම්මන්ත්‍රණයට
කිව්වේ. සම්මන්ත්‍රණයකට ඇවිල්ලා කිව්වට විවෘත කළේ නෑ තාම. බාගෙ මොහොත් පොඩ්ඩයි කිව්වා. පොඩ්ඩක් මුක්තිය දැම්මා. මේ ඔක්කොම කිව්වනම් එහෙම ටිකක් මිනිහා ඔය ඊට පස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මිනිස්සු ඔය රාජ්‍යෝදේ මාත්‍යට මේව කරන්න දෙන්නේ. ඔක්කොම අයින් කරනවා.
බුදුහන්සේට උපකාර කර කියලා උපුල්තා. අල්ලු කොල්ලම දාලා
තිබුණා. එහෙනම් අයි
තවත් කතා
කරලා දැන් යම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මම මේක කිව්වහම මම මේක කියනකම් එයා මොකක් කරේ නැහැ. එයා ඊට පස්සේ මේ ගැන ඔකම හොයලා පොඩි වාර්තාවක් කිව්වා. ඔය මේ කියන සියලු දේවල් මේ ආකාරයට තියෙනවා කියලා මිනිහා දවසෙන් මානුකම්. ඔව්. මුදල් කියන සමයේ
හරි දුර්ගයක් මේ ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අසනීප වෙලා
බුදුගල කිසිසේත්ම දුර්ගයක් නැහැ කුරගල. බුදුගල තියෙන්නේ අර ඔය ආපු පාරේ සමතලාභි මේ කෙරවල. දැන් බුදුගල ගෑනකොට කිසිම කන්දක් හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණ සමතලා බිම. බුදුගලට යන්න අර මේ පැත්තේ තනමල් නිල හම්බෙගම කල්තොට එන්නේ බුදුහාමුදුරුවා. දැන් බුදුහාමුදුරුව වැඩියේ මේ බුදුහාමුදුරුව අවසාන වශයෙන් ජේතවනාරාමයේ අවුරුදු 21ක් හිටලා පිරිනිවන් පාන්නට කිට්ටුව 78 වෙනි අවුරුදු 79 වෙනකොට ආවා රජුගේ. රජගල තිබුණා ආරාම 28. ඒ 28ම මහාවංශ තියෙනවා, ත්‍රිපිටකේ තියෙනවා, මහා පරිනිබ්බාන සූත්‍රයේ ආයතන ඒ ආරාම 28ේ හිටිය සියලු භික්ෂුන් වහන්සේලා රැස් කළා මේ ප්‍රකාශය කළා. මේ අවසාන යන්න ලෑස්ති වෙනවා. ඒ සියලු අයට ප්‍රකාශ කළා. ඊට පස්සේ ආවා ඔය මේ රජගලින් මේ තනිටලා සානුවේ ඔය නාගල වැව කිට්ටුවට ඒ පැත්තට ආවා. එතනින් මැදගම තමයි අර මේ පාටලිපුත්ත නවරකන් මැදගම කිට්ටුවට ආවා. මැදගමින් ගියා සියම්ලාණ්ඩුවෙන් අර දක්ෂිණගිරි මහා විහාරයේ තිබිච්ච තැනට, අද කියන්නේ නීලගිරි සාය, එතනින් ගියා කැබිනට්ට. කැබිනට්ට තමයි විශාලමහනුවර. එතන ටිකක් කල් හිටියා. එතන හිටලා ඊට පස්සේ ආවා බේලුව කියන්නේ බුත්තල. බුදුගල්ලෙන කියලා අද තියෙන බුත්තල. ඒ බුදුගල්ලෙන තමයි බුත්තල හිටියේ වැඩවාසය කළේ, වස්තු රැසුවේ. එතෙන්දී තමයි අර ආයු සංස්කරණය කළේ, සංකාර කළේ. එතනින් ගියා ඔය හඳපානගල හතර හරහා ඇතිලිවැව හම්බෙන්නේ. එතන හම්බෙගමුවයි ඇතිලිවැවයි අතර අදත් තියෙනවා විශාල සියලු ගල් නිර්මාණ තියෙන තැනක්. අර මේ චුන්දමාරපුත්‍ර අර ඌරු හතු දානයක් දුන්නේ සූකර මැද්දේ. ඒ ඌරු හත්ත ඌරු හතු වල සාරය අරගෙන බුදුහාමුදුරන්ට දුන්නා. ඒ ඌරු හතු දානය අරගෙන ඒක තියෙන්නේ මේ හම්බෙගමුවයි ඇතිලිවැවයි අතර. ඔය හරියට මොනහරි දැන් අලුතෙන් නම් දාලා ඇති. නමුත් එතන තියෙන අදටත් ලොකු ගල් බේලුව කියන්නේ බුත්තල. ඊට පස්සේ අතෙන්ට ගියේ. ඊට පස්සේ ඔය හම්බෙගමුවට ගිහිල්ලා ඔය බේලියෙන් කුක්කුට නදියෙන් එකට ලොමු. එතෙන්දි තමයි අර වතුර දුන්නා. එතනින් නම් කල්තොට අරහා කල්තොට බුදු කන්දක් කිසි තැනක නැහැ. කිසිම කන්දක් ඔය පාරේ
බලංගොඩින් ගිය කන්ද කි.
ඔව් බලංගොඩින් අගයන්නේ. අද ඔක්කොම අනිත් පැත්ත ගහලා. ඒක තමයි ඔය ඔය කුක්කුට ඔය බේලියෝ කියන වලවේ ගඟේ අත්තා. ඒකෙන් තමයි ඉවරු. අද වේලියෝ ඒක මේ බලවේ මේ මහා වැවට උඩින් තියෙන ඔය දැන් මුතන වේවල් කීපයක්ම එනවනේ. ඒ සියලු වේවල් එකතු වෙනවා ඔය වේලියට පහළට. බෙලිහුල්ලේ ඔය තියෙන මේ බලවේ ගඟේ තියෙන ඕල්ගන් ඔය ඔක්කොම එකතු වෙනවා ඔය හරි පහළට. අතු දැන් අර හිරිවඩුන්නේ බෝධිය වගේම ඒ තරමටම පැරණි බෝගස් එකක් දෙකක් නෙමේ ඔය යාලාභයේ භූමිය තුර කැබිනිට ඇතුළු විශාල බෝගස් හතක්
තියෙනවා.
ඒවා යම් යම් ඒ බෝධීන් වහන්සේලා ඒ වගේ දේවල් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ එකත් මේ හිරිවඩුන්නේ බෝධියෙන් ගෙනාපු ඒ දිට්ඨි රජ දරුවන් ගෙනල්ලා රෝපණය කරලා බැඳ පුදාගත්ත ටැං. දැදුරු ඔය ඒ කාලේ මොකක් හරි ගංගක නමක් කියන්නේ නැති. නමුත් මේ දඹදිව කියන තැන පංච ගංගා තිබුණා. දැන් ජම්බුද්දීප පෙයාලේ ගංගා පෙයාලේ කියලා සංයුක්ත නිකායේ සූත්‍ර තියෙනවා. ගංගා පෙයාලේ ජම්බුද්දීපේ මේ ගංගා පහම කියනවා පෙරදිග බලා ගිය පෙරදිගට ගලා ගිය පෙරදිගෙන් මුහුදට වැටුණු ගංගා පහ. ඉන්දියාවේ තියෙනවද කවුරක් කව? නැහැ. මේ ගංගා පහ ගල ඔය හැඩ ඔය කුඹුක්කම් ඔය මණික් ගඟ කිරිඳු ඔය පහම පටන් ගන්නෙ මෙන්න මේ ලුණුගල සහ මේ නම් නුකුල ලුණුගල මේ ඇති.
සමිනන්නේ රාවණා
පොතේ මේ හෙළ පිළිබඳ කතාවේ සම්බන්ධය මොකද්ද? රාවණා කතා පොතේ හෙළ පිළිබඳ සම්බන්ධ ඕවා අපි කල්පනා කරගෙන කලවම් කරගන්න ඕනේ. රාවණා කියලා බලයකුත් තියෙනවා, රජෙකුත් හිටියා, චක්‍රවර්ති රජෙකුත් හිටියා. නමුත් අපි දන්නා රාවණා ඔය අද මිනිස්සු කරගහගෙන තියෙන රාවණාට ඉහළින් ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ පරම්පරාවේ හිටියා සක්කස් චක්‍රවර්ති රජවරු 7 දෙනෙක් රාවණා මේ අපි දන්න රාවණාට චක්‍රවර්ති බලෙන් නැටි වූ රාවණා හැබැයි බලයක් තිබුණා අර චක්‍රවර්ති රාජ්‍යයේ මෙයන් බලයක් තිබුණා ඒක නිසා යම් යම් දේවල් සිද්ධ වුණා ඒවා තමයි මහා රාමායනේ ඔය නොයෙකුත් ඔය කතාවල් තියෙන්නේ අවසාන රාවණා ඒ රාවණා රජුගෙන් පැවතෙන තවත් දෙවියව සක්කස් දේවා නමින්ද සක්කස් පණිත ඒ වගේ චක්‍රවර්ති රජුපුරේ රජවරු බුදුහාඳුරු බුදු වෙනකොට සාමකාලීනව හිටියේ සක්කස් දේවා නමින්ද කියන්නේ ඒ ඔය දෙව්දහනවර කුණ්ඩසාලේ ඒ කාලේ රජ කරපින් හිටියේ ඒ සක්කස් රාවණා කඩුරේ ඒ කාලේ හිටියේ පුද්ගලයා අදත් මේ ලංකාවේ ඉන්න ඒ පරපුරේ අය දෙකම එකයි මේක තියෙන්නේ යමා මහ පාරණේ යමක පාටිහාරියේ ඥාන මේක ඥානය යමක පාටිහාරියේ ඥාන යමක කියන්නේ එකවර එක මොහොතකින් ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් එකටම කරන්න පුළුවන්කම යම් ප්‍රතිවිරුද්ධ බලවේගයක් මෛත්‍රියෙන් සාමුලින්ම දමනය කරන්න පුළුවන් නම් මේක එකක් ගින්දර වගේ වෛරය සිසිල් දිය වගේ මෛත්‍රිය මේ දෙක එකටම ඒ අරක එකක් සමනය කරන්න පුළුවන් නම් මේක යමක මහා පාටිහාරියේ ඥාන මේක උපමාවක් වෙන්නන්න බෑ සාහිත්‍යකාරයන්ට ඒකම නිකෝ අර එක රෝමික රූපයකින් තල් කඳක් මෙන් ජල කඳක් සහ තල් කඳක් මෙන් ගිනි කඳක් ඒක සාහිත්‍යකාරයාගේ උපමාව අපි සාහිත්‍යකාරයාගේ උපමාව රැවටෙන්න ඕනේ නම් මේක ඥානිය යමක පාටිහාරියේ ඥාන මේක සත් අසාධාරණයි ඒක නිසා දැන් අනිත් පාර අපි කියනවා බුදුහාමුදුරුවන්ට මොකද සර්වඥතා ඥානය සියලු දේ දැනගැනීමේ ඥානය එහෙම ගන්න මේ තියෙන මොකද ඥානය සම්බන්යුත ඥානය මේක හරියට යමක් අපි අවධානයෙන් බැලුව ඒ බැලුව සියලු දේ ඒ බැලුව ආවර්ජනය කළ දේ වෙලාවේ සියලු දේ ඒකට සම්බන්ධ
කරනවා
නැතුව මේක සම්බන්යුත ඥුත කියන්නේ අපි ඒක අවධානයෙන් අපි බලනවා මේ මේක සර්වඥතා ඥානය කියලා සංස්කෘත වචනයක් කියනවා. ඉතින් වචනේ ඔක්කොම ඔක්කොම මේ වචනේ මේ බුදුහාමුදුරන් ඥානය ඔක්කොම වෙනස් කරනවා.
මේක බුදුහාමුදුරන්ට ওই විදිහට වෙන්න වෙන්නේ නෑ ආයි වැඩක් නෑ මෙර
කොහෙද? අසන ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ආයතන
කාටද ওই ප්‍රශ්නේ තියෙන්නේ?
අපේ ආයතන වලින් ආයතනයකින් අපි ගන්න අරමුණක් නේද රූපයක් දැක්කම ඒ රූපය කෙරෙහි ඇලෙන්නේ නැතු ගැටෙන්නේ නැතුව ඒ රූපය ගැන මේ අපි අවබෝධ කරගැනීමින් බලනවා නම් ඒ පහළ වෙච්ච සිතගෙන එතෙන්දි මේ දස සංඥා ඒ මොහොතේම වැඩෙනවද කියන ප්‍රශ්නේ
දස සංඥා වැඩිමෙන් එය සිද්ධ වෙනවා මිසක් හේතුව අයින් කිරීමෙන් ඵලය නැති වෙනවා මිසක් ඵලය නැති කරන්න බෑ හේතුව තියාගෙන. ඒක නිසා දැන් හොඳට තේරුම් ගන්න ඕන දැන් මේ රාගය නිත්‍ය වෙලා ද්වේෂය නිත්‍ය වෙලා මානය මෝහය නිත්‍ය වෙලා. ඔය අනිත්‍ය සංඥා වලින් අර සංඥා අනිත්‍ය අනර්ථ විරාග නිරෝධ මේ ආදී දස කිරීමෙන් වෙන්නේ හිතේ උපේක්ඛා බව පූර්ණ වෙනවා උපේක්ඛා බවක් ඇති වුණාම ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ මනින්නේ නැහැ ඒ නිසා යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී වෙනවා ඇත්ත ඇටි ඇටි දකින්නවා මේ අලුනොත් වරදක් වෙනවා ගැටුනොත් වරදක් වෙනවා මැන්නොත් වරදක් වෙනවා කියලා ඒකෙ මිදී නිදහස් වෙනවා ඒක නිසා රාගයෙන් තොරයි ද්වේෂයෙන් තොරයි මෝහයෙන් තොරයි විතරාගී විතදේසී විතමෝහි ඒ අනුව සංඛාර උපේක්ඛා ඥානය පූර්ණය වෙනවා ඒකයි වෙන්නේ එතකොට දස සංඥා නිවැරදිව ද්වතාවයේ තේරුම් අරගෙන භාවිතා කළොත් හැබැයි ආනපාන තියෙන්නම ඕන ද්වතාවයේ දකින්නම ඕන එකක් ගන්නකොට අනික වැරදි එක අයින් වෙන්නම ඕන වැරදි එක අයින් වෙනකොට හොඳ එක අතුරට ගන්නම ඕන ඒක නැත්නම් ආනපාන වෙන්නේ නැහැ දෙකෙන්ම පිරිසිදු වෙන්න ඕන ඒකනේ අර සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දුවිදේ නම් වදාමි කිව්වේ දෙකෙන්ම මොකද වෙන්න ඕනේ පිරිසිදු වෙන්න ඕන ආය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං පාහං කියන්නේ පිරිසිදු වීම පැහැදීම ප්‍රසාදයටපත් වීම දෙපැත්තෙම දෙකම කිරීමෙන් එකක් සේවිතබ්බා එකක් අසේවිතබ්බා දෙකෙන්ම හිතේ පැහැදීම පිරිසිදු වීම වෙනවනම් ඒක ආනපාන සති එහෙම වෙන්නේ නැත්නම් ඒක ආනපාන සති ආනපාන සති නෙමෙයි ආනපාන වෙන්න පුළුවන් ආනපාන සති සමාධිය එනිසා මේ ආනපාන සති සමාධිය කියන එක අවධාරණයෙන් පෙන්වන්න ඕන. දැන් මේක ත්‍රිපිටකයේ හොඳටම තියෙනවා. මං හිතන්නේ තව පැය භාගයක් තියෙනවා. ඒක දේශනා කළොත් හොඳයි කියලා. ඒක මතුකලේක හොඳයි දැන් මේ පොතේ අපි මේ ලබා දුන්න පොතේ තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රයේ කොටසයි තියෙන්නේ මේක තියෙන්නේ පිටු 99 දැන් මේ මහා රාහුලෝවාද සූත්‍රයේ අපි කොටසක් විතරයි අරගෙන තියෙන්නේ තව මුල බොහෝ දේවල් වල ද්වතාවය විග්‍රහ කරලා තියෙනවා 110 11 12 13 14 15 16 වශයෙන් 17 වශයෙන් 18 වශයෙන් ආකාශ ධාතු වායෝ ධාතු ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා 120 ඉඳන් තමයි අපි ওই පොතට ඇතුල් කරලා තියෙන්නේ මෙතෙන්දී මේ අපේ ස්වාමින්වහන්සේ අහුව ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහියස්සති එතකොට මේ මෙත්තානුස්සතිය භාවනා කිරීමේදී භාවිතා කිරීමේදී ආනපාන කෙරෙනවා මොකද්ද වෙන්නේ මෙත්තානුස්සතියෙන් හිත පිරිසිදු වෙනවා ව්‍යාපාදසෝ පහීසති ව්‍යාපාදේ ද්වේෂේ වෛරේට මුළු දේ ව්‍යාපාදේ ව්‍යාපාදේ හිතෙන් අයින් වෙනවා එතකොට මෙත්තානුස්සතිය ක්‍රියාසිතක් ව්‍යාපාදේ සංකාර සිතක් ඊළඟට දැන් මේක සමහරට කවුරුත් මෙතෙක්කල් මේ රාහුලවාද සූත්‍රයේ කිව්වට මේක තේරුම් අරගෙන නැහැ එක එකෙන්ම අපි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩනවා කිව්වට මේකෙන් කරගත යුතු කරගත හැකි ප්‍රතිඵලය කවුරුත් අද වෙනකම් විග්‍රහ කළා නැහැ කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතු යා විහෙසාසා පහීසති එතකොට අපි මේ කරුණා භාවනාව කරන්නේ මොකක් ප්‍රහාණය කරන්නද පජාති කරන්නද විහෙසා විහිංසා මොකද්ද මේ කරුණං කියනු එකේ තේරුම කරු නැති කිරීම බාධක නැති කිරීම තමන්ගේ අනුන්ගේ මේ මගට තියෙන බාධක තමයි විහිංසා විහිංසා ඒවා නැති කරන්නටයි කරු නම් අර කරු බාධක අවහිරතා නැති කරන්න. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං ඉතේ රාහුල භාවනං භාවයතෝ යා අරතිං සා අරති සා පහිසති. එතකොට මේ මුදිතං භාවනාව භාවනා කරන්නේ මොකක් ප්‍රහාණය කරන්නටද? හිතේ තියෙන අරති. දැන් මෙතන තියෙනවා රති අරති විරති. ආරති විරති පාපා කියලා තියෙනවා. එතකොට මොකද්ද? රති අරති විරති. දැන් විරති කරන්න පුළුවන් අරහතුනාට විතරයි. නමුත් අර මාර්ගයේ වැඩෙන්නේ අරති රති අරති කියනවා. අරති කියන්නේ සංකාර සිතක්, කෙලෙස් සිතක්. මුදිතං කියන්නේ ක්‍රියා සිතක්. ඊළඟට උපෙක්ඛං රාහුල භාවනං භාවේහි උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවේතු යෝ පටිගෝසෝ පහිසති. එතකොට අපි මේ උපෙක්ඛා භාවනාවක් කළ යුත්තේ මොකක් අයින් කරන්නද? පටිගෝසෝ පහිසති. පටිගය ගැටීම, තමා තමා කෙරෙහිම හෝ අනුන් කෙරෙහි ගැටීම, තද බල ගැටීම පටිගය. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහිසති. මේ අසුභ භාවනාව අපි භාවනා කරන්නේ රාගය ඉවත් කරන්න, ඉතින් අයින් කරන්න. අනිත්‍ය සංඥං රාහුල භාවනං භාවේහි අනිත්‍ය සංඥිතේ රාහුල භාවනං භාවේතෝ යෝ අස්මිමානෝසෝ පහිසති. දැන් අපි අර අනිත්‍ය අනුපස්සී විහෙරති කරන්නේ නිත්‍ය සුඛ අත්ත තුනම හිතෙන් අයින් කරන්න. එතකොට අස්මිමානය තමයි නිත්‍ය සුඛ අත්ත. අත්ත තමයි අස්මිමානය. මේ තුනම අයින් වෙනවා අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම නිසා. දැන් මේක දැන් මේ අපි මේ මේක තව දිගටම තියෙනවා. මේ දැන් මේ කියපු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අසුභ, අනිත්‍ය සංඥා, ඒ වගේම දුක්ඛ සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, මේ ඔක්කොම මොකද්ද? එකක් වඩලා වැරදි එක ඕක මොකද්ද වෙන නමකින් කිව්වොත්? ආන ඔන්න ආන පාන සති සමාධි. ආන පාන සති, මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සති වචනේ නැතුව නම් මේක හරියන්නේ නැහැ. දැන් සම තැනකම මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පහිසති, සති තියෙනවට සතියෙන් ප්‍රහාණය කරන හැම තැනකම තියෙන පහිසති. සති කියන වචනේ අවසාන වශයෙන් තියෙනවා. ඒ අනුව ආනාපාන සති රාහුල භාවනං භාවේහි ආනාපාන සතිතේ රාහුල භාවිතා බෞලී කතා මහබලා හෝති මහන්සංසා කතම් භාවිතාච. මෙම මේ රාහුල පොඩි හාමුදුරුවන්ට මෙතන විතරයි බුදු හාමුදුරුව මේ වගේ මේ ද්වතාවය පැහැදිලිව පොඩි හාමුදුරුවන්ට පෙන්නලා තියෙනවා. අනිත්‍යං වල දෙපැත්ත කියලා නෑ, එක පැත්තයි කියලා තියෙන. අනිත් පැත්ත අපි හොයාගෙන කරන්න ඕනේ. දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේ දෙපැත්තක් පෙන්නලා නැහැ, එක පැත්තයි පෙන්නලා තියෙන. අපි අනිත් පැත්ත හොයාගෙන අයින් කරන්න ඕනේ. ඒ නිසා මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කර යුතු මේ තියෙන්නේ මෙතනම තියෙනවා. නිත්‍ය සංඥා අයින් කරන්න, අස්මිමානෙ අයින් කරන්න. අස්මිමානෙ ඉන්නේ නිත්‍ය සංඥා නිසා. ඉතින් මෙහෙම කියලා ඊට පස්සේ ඔන්න දැන් තියෙනවා දීගං ආසසන්තෝ දීගං අසසාමිති පජානති දීගං පස්සසන්තෝ දීගං පස්සසාමිති. මේ ආනපාන සතියමයි දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු. හොඳ යහපත් දේ අස්ස කරන්න ඕන, නරක අයහපත් දේ පස්ස කරන්න ඕන. ඒක ආනපාන. ඒ වගේම රසංගා දැන් මේ වර්තමාන මොහොතේ හටගන්නට නාසයට දිවට කයට අරමුණු වන මේ හදිසියෙම අලුතෙන් අරමුණු වන හොඳ යහපත් දේ භාවිතා කරන්න ඕන. දැන් මේ කනට ඇහෙන හොඳ දේ භාවිතා කරන්න ඕන. අර අතීතයේ කනට ආපු හෝ දැන් වර්තමානයේ කනට මේ ආපු වැරදි දේ අපි අයින් කරන්න ඕන. ඒ නිසා මේ අසවස අසරති පසසති අස සති පසසති මේක හොඳට තේරුම් ගන්න ඕනේ සති කියන වචනේ මෙතන තියෙනවා ඒ අනුව පීටිපටි සංවේදී සුඛපටි සංවේදී ආනාපාන සති සමාධි සූත්‍රයේ තියෙන සියලු දේ තියෙනවා අනිපාර අන්තිමට ඊගාව පිටේ තියෙනවා අනිත්‍යානුපස්සී අසසාමීති කටි අනිත්‍යානුපස්සී පසසාමීති කටි ආනාපාන විරාගානුපස්සී අසසාමීති කටි විරාගානුපස්සී පසසාමීති කටි නිරෝධානුපස්සී අසසිතාමීති කටි නිරෝධානුපස්සී පසසිතාමීති කටි පටිනිසග්ගානුපස්සී අසසිතාමීති කටි පටිනිසග්ගානුපස්සී පසසිතාමීති සික්කටි එවං භාවිතාකෝ රාහුල ආනාපාන සති එවං බෞලිකතා මහපලා හෝති මහානිසංසා එවං භාවිතාය රාහුල ආනාපාන සතියා එවං බෞලිකතාය යේපි තේ චමරිකා අස්සාසා තේපි විදිතාව නිරුජ්ජන්ති නෝ අවිදිතාති ධම්මාකාරයකට පිරිසිදු වෙනවා ස්වභාව ධර්මයට ගැළපෙනවා එකයි අස්සාසා තේ විදිතාපි නෝ අවිදිතාවි අසාභාවික තත්වයකට විකුත්ති ප්‍රකුණ විකුත්ති තත්වයකට පත් වෙන්නේ නැහැ ඉදමෝච භගවා අත්තමනු ආයස්මා රාහුලෝ භගවතු බාස්ජං අභිනන්දින්ති මේක අහලා කුඩා රාහුල හාමුදුරුව බොහොම අභිනන්දයටපත් වුණා ඒ අනුව නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තං එතකොට ආනපාන කලේ මොකද්ද නිමිත්ත අර සංඥාව ඒ නිසා ඒ අනුව අජානතෝ චතෝ තයෝ ධම්මේ භාවනා නූපලබ්බති අජානතෝ මේ ආරම්මණය පිළිබඳ නිමිත්ත පිළිබඳව නිවැරදිව ආනාපාන සතිය තුන භාවනා කළේ නැත්නම් අජානතෝ ජානතෝ ඉන්නේ අජානතෝ ච තයෝ ධම්මේ භාවනා නූපලබ්බති මගඵල භාවනාව පූර්ණ වෙන්නේ මගඵල ලැබෙන්නේ නැහැ ඊගාවට නිමිත්තං අස්සපස්සාසා අනාමං අනාරම්මන මේක චිත්තං ඥානතෝ ච තයෝ ධම්මේ භාවනා උපලබ්බති භාවනාව පූර්ණ වෙනවා මේ රාගය ద్వේෂය මෝහය සහ මුලින්ම දැනගෙන අස්කරන්නට ආනපාන සතිය සති සමාධිය පීඨා කටයුතු කරොත් දැන් කියනවා ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යතා බුද්දේන දේශිතා මේක හොඳට තේරුම් ගන්න ඕන යතා බුද්දේන දේශිතා ඒ කියන්නේ මොකද්ද යතා බුද්දේන දේශිතා භව උදුරා දමන්නට නිවැරදි ආකාරයට දේශනා කළ ආකාරයෙන් ආනාපාන සති යස් පරිපුන්නා සුභාවිත භාවිතා කළොත් ඒ අනුව සෝ ඉමන් ලෝකම් පහසේත් පමාසේති අබ්බා මුත්තෝව චන්දි මාති වලාකුලෙන් වැහුණු සඳ වලාකුළු ඉවත් වෙලා බබලන්නට පත්වෙනවා වගේ තමන්ගේ අර රාගාඳුර ද්වේෂාඳුර මෝහාඳුර හිතෙන් අයින් වෙලා අලෝක තත්වයට පත්වෙනවා කියන එකයි මේ කුඩා රාහුල හාමුදුරන්ට බොහොම කෙටි සරල විදිහට කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ රාහුල වාද සූත්‍රයේ තමයි ඉතාම පැහැදිලිව මේ ආනපාන සති සමාධිය යස්ස ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිත අනුපුබ්බං පරිචිත යතා බුද්දේන දේශිත යතා බුද්දේන දේශිත බුද්දේන කියන්නේ මේ භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට දේශනා කළ පරිදි අපි මේක ආනාපාන සති සමාධිය අර ද්වතාවේ තේරුම් අරගෙන එකක් ඇතුළට ගන්නකොට හොඳ එක නරක එක එළියට දානවා එක තමයි මේක මේ කියන්නේ සියලු තැන් වල අර මෙත්තම් භාවයේදී භාවයේ අර විය පටිගය අයින් කරනවා ඒ වගේ මුත්‍ත්‍යං කරුණං මුත්‍ත්‍ය අසුභං අනිච්ච සංඥා සියලු තැන් වලදී යමක් අයින් කරන්න එකක් එකටම ආනපාන ඒ මිසක් මේ හුස්ස ගැනීමම් පිට ගැනීම ආනපාන සති නෙමේ එක ආනපාන වෙන්න පුළුවන් එක ප්‍රාණයාම ආනපාන භාවනා යස්ස කිව්වේ මේ කියන ආකාරයෙන් නිවැරදිව දැන මනාකොට ඒවා ක්‍රියාසි අද සමාජය තුළ ඔය කියන්නේ සබර බ්‍රහ්ම විහරණය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එකෙන් කරගන්න ඕන අනිත් පැත්ත තියෙනවා කවුරුත් දැනගෙන හිටියද ඇයි මේ මෙත්තා අනුසතිය වඩන්නේ ඇයි කරුණා අනුසතිය වඩන්නේ ඇයි මුදිතා මේ වඩන්නේ ඇයි උපේක්ඛා වඩන්නේ කියන එක කවුරුත් මේ රාහුල ආදී සූත්‍රයේ තියෙනවා සම්මතේ සතිය නැහැ සම්මතේ කියන එකේ සතිය නැහැ ආනපාන එක තියෙන ප්‍රාණයාම ආනාපාන භාවනා නම් මේක බුද්ධ ආනාපාන සති
ඒක කම්පුණා ස්වාමීන් වහන්සේ මේක ක්‍රියාවක්
ඔව් මේක ක්‍රියා අර කම් එතන ත්‍රිවිධාක්යත් තිබිලා තියෙනවා ඔව් නෑ 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 ඒක වැරදි රාග දේශ මොහ එන්න දෙන්න එනකොටම අනිත් පැත්ත ගහන්න ඕන තේරුණාද දැන් ඔය ඇහෙන් බලනකොට රාගය එන්න පුළුවන් වහාම අසුභානුසුතිය වඩන්න ඔය ඇහෙන් කනින් නාසයෙන් අහනකොට ද්වේෂය එන්න පුළුවන් වහාම මෙත්තානුසුතියෙන් මේක අයින් කරන්න තේරුණාද එන්න මෙහෙම ඒක දැන් අපි වැඩ කරනකොට ස්වාභාවිකව එන්න පුළුවන් ඒක ජීවිතේ අපිට ආවා එනවා තවදුරටත් එනකොටම අපි ඒක එන වේගයට වඩා වැඩියෙන් පිට කරන්න ඒකයි ආනපාන තේරුණා දැන් මෙහෙමයි ඕක ඕම ඔය ඔය ක්‍රමයට වඩා ගන්න ගියොත් අසංජය වෙනවා
දැන් ඔය ඕනාකමෙන් යමක් මේ කරන්න
යනවා ඒක නෙමෙයි අපි ස්වාභාවික සාමාන්‍ය වැඩ කටයුතු කරන්න හැබැයි හොඳට අවධානයෙන් ඉන්න ඕනේ අපිට රාගයක් එන වෙලාවේ අසුභානුසුතිය වඩන්න ද්වේෂයක් එන වෙලාවේ මෙත්තානුසුතිය වඩන්න ඒ වගේම ඒ රාගය නිච්ච වෙන්නේ නැවනම් අනිච්ච අනුපස්සනා කළ දුක්ඛ අනුපස්සනා කළ අනාත්ත අනුපස්සනා කළ නිබ්බිදා වෙන ද්වේෂයක් මොහයක් තුන
මේක ස්වාමීන්
ඒක නිසා මේක මේ දැන් අපි එතකොට දැන් අපි හිතමුකෝ සුමානයක් අපි කොහොම හරි එකතන වීමක් වගේ හිටලා නැකිටකම මොකද වෙන්නේ අපි ආයේ කන්නේ පෑ ගොන්නේ පෑ යන්නේ පෑ වැසි කිති කැසිලි යන්නේ පෑ එතකොට අර රාගයේ දේශේ මොයි ඔක්කොම අපි දන්නේ දැන් මේක අපි නිවනදී මේ දවසේ හැම ක්‍රියාවක්ම ඒක නේ අර සම්පජාන කාර්යී හොති කියන්නේ ඒක නේ අර අලෝකිතේ විලෝකිතේ සමිච්චිතේ පසාරිතේ උච්චාරවස සම්බන්ධයේ ඔක්කොම කිව්වේ මොකද? ඒ දවසේ කරන වැඩ සාමාන්‍ය විදිහට කරගෙන යන්න. ගියේ කැටි. වැඩි කැටිද කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි අර සම්ප්‍රජනනීය වෙන ක්‍රියා විතර නකාරී උත්. ඒකම තමයි අනපා.
ඒකත්
හරි. එනකම් අයින් නේපා. ඒක තමයි වැරදි ක්‍රමය. එනකම් බලා ඉන්නේපා එනකම් බලා ඉන්නේපා අපි සාමාන්‍ය විදිහට ඒකනේ අර භාවනා නියෝගයේ සූත්‍රයේ කියලා තියෙන කිකිලි කොයි වෙලාවක පැටිය එනකම් බලා හිටියේ නැහැ පැටිය ආවා හැබැයි අපේ වැඩේ අපි කරගෙන යනවා ඒක නිසා මේ භාවනාව කරන කෙනෙකුට තමන්ගේ ගෙදර සියලු වැඩ කටයුතු කරන්න පුළුවන් ඇලීමක් ගැටීමක් මුලාවක් නැතුව සාමයක් සමාදානයක් ඇති කිසි වරදක් වෙන්නේ නැහැ තමයි කිසි කෙනෙක් වරදක් කළත් බාහිර කෙනෙක් අපිට තරහ යන්නේ බයිද කරන්නේ ක්‍රෝධ කරන්නේ කිසි කෙනෙක් අපිට ප්‍රසස්ති ගායනා කළාට අපි ඇලෙන්නේ මුලා වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන්නේ ඒක තමයි ඔය ඔය තියෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න. නමුත් ඒක තේරුම් අරගෙන මේක කරන්න හොඳට මේ ආනපාන සති සමාධිය කළ යුත්තේ අපි දවසේ පැය 24 තුර කොයි වෙලාවෙ හෝ අපේ හිතට රාගයක් ද්වේෂයක් මොහයක් එන අවස්ථාවේ අනිවාර්යෙන් කළ යුතුයි. අර උදේට පුරුදු වෙන කලහට කමක් නැහැ. නොකළත් කිසි ප්‍රශ්නයකුත් නැහැ. හරි ඒක දැන් හරි එහෙම වැරද්ද තේරෙනවනම් දැන් ඕක ඔය අතර පරතරය අඩු කරගන්න. වැරද්ද එනකොටම වැරද්ද බව දැනගෙන අයින් කරන්න පුළුවන්. එතකොට හරි. ඕක තව පදන් වුණාම හිත පුරුදු වුණාම පුහුණු වුණාම මේක හරි. දැන් පරතරයක් තියෙනවා තව. හැබැයි පරතරේ එන්න එන්න පුහුණු කරනකොට පුරුදු කරනකොට පරතරේ නැටි කියලා පරතරේ බිඳුවට යනවා. අනිත් පාර දැන් කවුරු හරි මේ භාවනා කරනවා කියන්නේ නිකම් මේ එක තැනක ගල් පිළිමයක් වගේ ඉන්න එපා එක ඉරියව්ව. වහාම අපි මොනවා හරි අපිට තේට්ටුවක් අමාරුවක් වේගයක් දිනවනම් ඒ වහාම ඉරියව්ව වෙනස් කරන්න. වහාම ඉරියව්ව වෙනස් කරන්න. දැන් පොතක් කියවගෙන යනවා කියමුකෝ. ඉස්කෝලේ ළමයෙක් වුණත් පොතක් කියවගෙන යනකොටම අපි හිතමුකෝ නිදිමතා වගේ. විලියම් දෙකක් තියෙනවා. එක විනාඩි 5-10 නිදාගන්න එක නැගිටලා වෙන වැඩක් කරලා ටේක අප් බිල ඇහිලා ආයෙ පාඩම් කරනවා. ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස් නොකරොත් අර තීන විද්‍යට වැටෙනවා. එකයි භාවනා. ඔය අන්තයකට යන්න හොඳ නැහැ. දැන් අපි දැන් ඔන්න පොතක් ගන්නවා. දැන් ඔය ඉස්කෝලේ යන ළමයි 99%ක්ම මේක තියෙනවා. පොත අරගෙන බාගෙට එන්නේ ඈ වැඩක් නෑ. පොත නිකම් නෝ. පොත ඔය පොත කියවන 10 විතර කියවලා තියෙයි මේ ලෝකෙට නෑ වැඩක් නෑ. ඒ ළමයට කියන්නේ නිදා ගන්න.
ඔය මාරෝතාරේට අහුණා කියන්නේ ඕක
නේද? ඕක මේ කායික මේ තේට්ටුවක් තියෙනවා. ඒ කායික තේට්ටුව අපි විනාඩි 10ක් නිදාගෙන හොඳට මූණ හොදලා පටන් ගන්න. එතකොට හරි. ඒ වගේ තමුනුත් මේ භාවනාව කියන එක මේ එක දිගට අපි එක ගල් පිළිමයක් වගේ අර ඉඳගෙන මේ බොහොම කයට දුක් දීලා තවලා දවලා මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපේ දෛනිකව කරන ඒ සියලු දේ කරන්න කරනකොට අපේ හිතට එන වර්තමාන මොහොතට එන අර ප්‍රිය දේට ඇලෙන රාගය අසුභානුසතිය, අප්‍රිය දේට ගැටෙන ද්වේෂය මෙත්තානුසතිය, ඒ ප්‍රිය දේට ඇලීම නිත්‍යලානං අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා මරණානුසතිය, නිබ්බිදානුපස්සනාවට එනකම් බුද්ධානුසතිය බව උදුරා දමන්නට කටයුතු කරන්න ඕනේ. උපාදානයේ සබ්බූපති පටිනිස්සග්ග කරන්න. ඒකයි මේ රාහුල වාද සූත්‍රයේ අවසාන වශයෙන් කියලා තියෙන්නේ. දැන් මේ උපාසකම්ම කියන්නේ අපි නම් මේ රාගයේ ද්වේෂයේ නැ අනිත් පාර්ශවයේ රාගයේ ද්වේෂයේ මෝහයේ තියෙන. අපි ඇලුනේ නැත්නම් ගැටුනේ නැත්නම් මුලා වුනේ නැත්නම් අපේ හිතේ රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින්නේ නැ. ඒ මිනිහගේ හිතේ රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින්නේ නැ. අර කොක්කට කෙක්ක දැම්මේ නැත්නම් ඒක වෙන්නේ නැ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. අපි වැඩේ අපේ කරගන්න ඕනේ මුලින්. ඒගොල්ලන්ට දැන් තනියටින් අප්පුඩි ගහන්න බෑනේ. අර දෙකක් ඕනේනේ. ඒක නිසා තමන් එකින් පරිවර්ජනා පහතබ්බ. විනෝදනා පහතබ්බ, ආදිවාසනා පහතබ්බ, සංවරේන පහතබ්බ ඔය ඔක්කොම ඒකටමයි. නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති කිව්වේ ඕකම තමයි. නෑ මොකද මොකද කන්නඩිය නැති වුණා. නෑ නෑ ඒක නෙමෙයි ඒක නෙමෙයි අභිරස සංඥා කිව්වේ. දැන් මගේ කන්නඩිය නැති වුණා. කවුරු හරි මේක හොරෙන් ගත්තා. ඒ හොරෙන් ගත්ත මිනිහට අපි ශාප කළොත්, පරිගැහුවොත්, ද්වේෂ කළොත්, වෛර කළොත් අර වස්කවි කිව්වොත් අන්න අපිට දාන්න පුණ්‍යවද ඒක තමයි පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර ඒ තුන තමයි තුන්කාකාර අභිරත සංඥා ඒවා තමයි අත්තරින්නවන අනාභි රත වෙන්නව ඒවා අභි රත සංඥා කියන්නේ ඒවා නියත වශයෙන්ම තමන්ට පසුපසු සෙවණැල්ලමින් ආපසු ඵල විපාක දෙනවා නම් ඒවා අභි රත සංඥා අනබ රට සංඥා කර ගමන් ඒ බලයක් නැතිල න ඒ බල විපාගයක් නැතිල දැන්මම කලේ බුදුහාමුදුරුව ජීවමාන කාලේ කීයටවත්ම මේ පිටක තුනක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුව ඒ අවස්ථාවේ දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනා කළා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඔය මහා ප්‍රඥන් වහන්සේලා ජීවත් වෙච්චි. එතකොට සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව ඔක්කොම නැති වෙලා පිරිනිවන් පාලා. නමුත් ඔය උපාලි හාමුදුරුව මහා කස්සප හාමුදුරුව මේ වගේ කොටසක් හිටියා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය දිගු කාලීනව ඉදිරියේදී මේ ශාසනය පවත්වාගෙන යන්නට ඕන විදිහට ප්‍රකරණය මොකද්ද කළේ? ප්‍රකරණය කළා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ උපමා උපදේශ අර ආදර්ශ කතා උපමා කතා කරලා මේ ගැඹුරු ධර්මයක් දේශනා කළා. මේ ගැඹුරු ධර්මයෙන් අර උපමා කතා ආදර්ශ කතා සියලු දේ අයින් කළා ප්‍රකරණය කළා. ප්‍රකරණය කරනවා කියන්නේ නැවත අලුතෙන් අර අනික් ඒවා වෙන් කළා අලුත් විදිහට ලිව්වා. ඒ ප්‍රකරණ විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය මේ මෙහෙම ප්‍රකරණ පොත් තියෙනවා 11 මූලික වශයෙන් ත්‍රිපිටකය. ඒවා ඔක්කොම ප්‍රකරණ පොත්. ඊට පස්සේ සූත්‍ර පිටකය හැටියට ආනන්ද හාමුදුරුවන්ට මතක තිබිච්ච සූත්‍ර දැන් ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක වුණේ අවුරුදු 21කට පස්සේ. ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් ආනන්ද හාමුදුරුවෝ සමහරව දන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියපු සියලුම සූත්‍ර ධර්ම ඔය සූත්‍ර පිටකේ නැහැ. සමහර විට 40-50ක් විතරයි තියෙන අනික ඒවා ඔක්කොම ඔතන නැහැ. තව බොහෝ විට බොහෝ තැන්වලින් දේශනා කරන්න නැති ඒවා කවුරුත් මතක තියාගත්තේ නැහැ, වැඩක් වුණත් නැහැ. හැබැයි එකම ධර්ම පටිච්චසමුප්පාද ධර්ම. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේ ණය විනය විග්‍රහ කරලා අර අලුතෙන් හදාගත්ත දේවල් විනය පිටකය හැටියට හදාගත්තා. ඒ ආකාරයට තුනට බෙදුවේ මේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු ගණනාවකට පස්සේ. නැතු බුදුහාමුදුරුව මෙහෙම පිටක තුනක් දේශනා කළේ නැහැ. මෙහෙම පස්සේ හදාගත්ත ප්‍රකරණ පොත. ඒක තමයි මේක ඉතිහාසයේ තව දවසක් විතර කතා කළා. මේ සියලු දේ ඔක්කොම පාත්වගෙන ආපු හැටි, ඒ අවස්ථාවේදී මේ විකෘති කළ හැටි, වෙනස් කළ හැටි, අලුතෙන් ගියපු හැටි මේ ආකාරයට හුඟක් දේවල් තව දවසක් දෙකක් මේ විදියට කිව්වත් කියන්න ඉහළ ඉවර කරන්න බෑ. හොඳයි, එහෙනම් දැන් අද 11 වෙලාව දැන් නවත්තන්න කල්පනාව. එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න අද අවසත් නැවත 2:45 මේ ධර්ම දේශනාව පවත්වනවා. අහට ඉවර කරන්න අවශ්‍ය නිසා හෙට දවසෙත් හිට 5 උදේ 8ට සහ හවස 2:45 තව සූත්‍ර ගණනාවක් තියෙනවා දේශනා කරන්න. අපි පුළුවන් තරමක් මේ අමතර දේවල් විශේෂයෙන් සංගවේද සූත්‍රය සහ කිංති සූත්‍රයක් පොඩ්ඩක් හරි කියන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් තව සත්තරාණ කුසල සූත්‍රය අනුධම්ම සූත්‍ර හතරක් අනත්ත ලක්ෂණ සූත්‍රය මේ ආදී කොට ඇත්තා වූ දේවල් සහ මේ අපි ලබා දීලා තියෙන පොතේ තියෙනවා තවත් ධර්මතාවයක් අභිඤ්ඤයං අභිඤ්ඤාත ඒකත් පොඩ්ඩක් විග්‍රහ කරන්න ඉතිරි වෙලා තියෙනවා එක් ටිකක් කොමාරි අද හවස හෙට උදේ හෙට හවස සහ අනිද්දා උදේ ඉවර කරන්න බලාපොරොත්තු අනිද්දා හවස අවසාන දවසේ අපි දවස් 6කින් ඉවර කරනවා දවස් 7ක වැඩසටහනක් මේක නමුත් දවස් හවස ඉවර කරනවා හවස වලදී අපි පොඩි සමාලෝචනයක් කරලා ඒ භාගික විතර මේ පින්වතුන්ටත් අවස්ථාවක් දෙනවා තමන්ගේ අදහස් යෝජනා චෝදනා තමන් දැනගත්ත දේ තේරුම් ගත්ත දේ පිළිබඳව විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් කතා කරා අපේ ස්වාමීන් වහන්සේලාට ඕන කෙනෙකුට විනාඩි හතරක් පහක් අයක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා සිල්මෑණියන්ට උපාසක උපාසිකා සිවණක් පිළිසෙතම මේ අවස්ථාව ලැබෙනවා ඒක නිසා අනිද්දා සමහර විට අපි දවල් දානින් පස්සේ දෙකට විතර රැස් වෙනවා දෙකට විතර රැස් වෙලා හවස 6 වෙනකොට අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා අනිද්දා වැඩසටහන අවසන්යි මොකද 7 වෙනිදා උදේ පාන්දර බදුල්ලට යන්න තියෙනවා බදුල්ලේ ධර්ම දේශනාවක් වත්තන්න තියෙන නිසා ඉතින් ඒක නිසා කාටත් පුළුවන් හෙට නෙමේ අනිද්දා තමන්ට අවශ්‍ය නම් විනාඩි 4 5ක් අදාසක් ඉදිරිපත් කරන්න ඒකට ඉදිරිපත් වෙන පින්වලට ඔක්කොටම අවස්ථාව ලැබෙන්නේ නැහැ මෙතන 4500ක් ඉන්නවා 20කට 30කට අවස්ථාව ලැබෙයි ඒකත් ප්‍රයෝජනෙට ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා හොඳයි එහෙනම් අදට වැඩසටහන දැනට මේ අවස්ථාවට අවසానයි එහෙනම් සාදු කාර්යයක් දෙන්න පින්වන්න එනම් මේ ගාථාවන් කියලා පින්වන්න එත්තා ජාමේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වතා ජාමේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වතා ජාමේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ ඥාතීනං සුඛිතාන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං සුඛිතාන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං සුඛිතාන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තුයාව නිබ්බාන පත්තියා